තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පොමුණු ස්වාමීන් වහන්සේට
කියන්නේ.
එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද තවම රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරීන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
අවසරයි ස්වාමින් වහන්ස, අද අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තිබුණේ නැහැ. මීට විනාඩි 5කට 10කට කලින් බලනකොටත් මම දැන තාම නැතුව ඇති. ඒකින්දා මේ වෙලාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමති අය ඉන්නවනම් අත උස්සලා අපිට පෙන්නුම් කරන්න. එතකොට මම මයික් එක අන්මියුට් කරන්න.
අපට එක ප්‍රශ්නයක් ලැබිලා තිනවා. මම හිතන්නේ දුල්මිනීගෙන් වෙන්න ඕනේ ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. දුල්මිනී අත උස්සලා තිනවා. එනිසා මම දුල්මිනීටම කියනවා ම අපිට ඒක කලින් කියවලා පැහැදිලි වෙන තිබුණේ නැති නිසා ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. දුල්මිනී ඔයාලට මයික් එක අන්මියුට් කරන්න පොඩ්ඩක් ඉන්න. ඔව් දුල්මිනී ඔයාලට මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැන්.
නිරෝෂ් මම ඉංග්‍රීසියෙන් ඒවට කමන්න නැද්ද සිංහලෙන් අහන්නද?
කමක් නැහැ දුල්මිනී, මේ මම දැක්ක ඉංග්‍රීසි වලින් කියන කියලා ඒක ප්‍රශ්නයක් නැහැ.
තෙරුවන් සරණයි බන්තේ. I've been doing meditation for few years and I love walking meditation. Anyway, I divide time which is available equally and do walking and sitting. Offer myself to Triple Gym and start walking mindfully. It might be 30 to 1.5 hours. When I select a certain path and walk mindfully, through practice I know to distinguish right foot from left foot. Within 5 to 15 minutes, start feeling sleepy and walk like a puppet. Sometimes stops, sometimes run. Walking happens automatically. Towards the end, it's like crawling. Can't believe that this body is that much flexible. I have no pains at the end. Then I start mindful sitting. Body starts bobbing up and down or head nodding. Mindful, even though it's drowsy. Through eye, aware of tiny naps as well. Meanwhile, I can see vibrations and thoughts coming in and going. When I don't select a path and walk mindfully, same things come, but in a slow pace. Intensity is low, but still awareness is intact. What is the best way to walk mindfully under these circumstances? Being an outdoor person, I like walking distances. For example, at Jhana Grove, I like walking in the bush. I feel connected to earth, water, trees and animals. Daily life, most of the time is spent mindfully. Know when I am not mindful as well. Mindfulness has become my friend. Mind goes to body without any effort. And either vibrations, slight electric current or dhatu guna is prominent. Sometimes warm, something warm goes out of the soles, ears and cheeks. Another time in some parts of the body, worms wiggling sort of thing can be observed. At least a mild headache type of thing can be observed. Feel sorry for the body, for the hardships it undergoes to keep us alive. Apart from the most, I have neutral feelings. Takes things as they come. And make reason to be glad. Pollyanna's theory. Thank you very much, Bhante. Thiruvan Sarnai.
So the walking meditation happens perfectly. What you have to do is do it in a regular way and always after the walking, just try to do sitting also. More you continue, perfection will come. Nothing to adjust, nothing to adopt. The things are happening nicely. Only thing is you have to develop, do it in a faithful way and a constant, regular way together with sitting. Then it will come to the perfection that what you desire.
One thing, like, is it necessary to select a path?
So even then, if your mind is with the body, body is with the mind, that's it. The purpose of path is that.
Yes, okay. Thank you. Thank you very much, Mamdi.
Thank you.
Terwan Sarnai Swami Mahansa, Avasarai. Swami Mahansa, me anapane tamai karanne, me bhavanavi godak gemburakata yana ekak thiyena Swami Mahansa, eken vistara karanna tikak amarui eka paryankeheka nikan godak deval wenawa kiyana eka therenawa. නිකන් එක අවස්ථාවේ සතර සතිපට්ඨානෙම පේන වෙලාවල් තියෙනවා කියලා දැනෙනවා. ඒකෙන් කැමැති එක උඩට අරන් ඒක බලන්න පුළුවන් කියන එක තේරෙනවා. නිකන් සත්තානේ පැත්තට එහෙමත් පේනවා. එක calm down වෙලා නිකන් නිරාමිස ප්‍රීතියක් තියෙන තැනකටත් යනවා. එතන ඉන්නකොට තේරෙනවා නිකන් මං හිතන්නේ ඒකට වෙන්නේ ඇති අර තරුණ ප්‍රීතිය කියලා කියන්නේ නිකන් හරිම සියුම් සතුටක් වගේ ප්‍රීතියක් වගේ හිකුත් තියෙනවා. ඊට පස්සේ නිකන් ලොකු ශ්‍රද්ධාවක් ඇවිල්ලා කඳුළු වැක්කිරෙන්න පටන් ගන්නවා. එතකොට අර ආනාපාන ඊට ඉස්සෙල්ලා නැති වෙලා තිබ්බේ ඒ වෙලාවට ආනාපානයයි රළු වෙනවා. ආනාපානෙ නැති වෙලා ඉන්න වෙලාව ටිකක් වැඩි වෙලා තියෙනවා. එතකොට මම හිතන්නේ ටිකක් වෙලා ගියාම මෙතන එක බොඩි නොලෙජ් එකෙන් වෙන එක තමයි උභංශ කියන්නේ. අර එක්කෝ කැස්සක් හරි නැත්නම් ඈනුමක් ගිහිල්ලා හරි ඊට පස්සේ අර නිකන් හුස්මක් අල්ලන්න හදන එකක් තියෙනවා. සැරින් සැරේ එහෙමත් වෙනවා. උභංශගෙන්
ඒක නිසා ඔක දිගට කරන්න වරක සමස්තේ වැටෙනවා සියල්ලම. සමහර ලාට ඒකේ අංශු අංශු වැටෙනවා. ඔය දෙක අතරේ පටලවිලා ඉන්නේ. මේක පටලවිල්ලක් නෙමෙයි. ඒ ප්‍රෝග්‍රස් එකේ ලකුණක්. ඒ නිසා සිස්ටම් අප්‍රෝච් එක හරි පික්සල්ස් කැලි වශයෙන් පේන එක හරි දෙකම බලාගෙන ඒ දෙකට හිතට ඕන විදිහට යන්න අරින්ද. එතකොට හිත ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක තෝරාගනිවි. අඩුම ඝර්ෂණයක් තියෙන පාර තෝරාගනිවි. ඒකට ඉඩ දෙන්න අත දාන්න එපා. හිතලා මුකුත් කරන්න එපා. භාවනාවට සතියේට වැඩි බාර දීලා යන්න අරින්ද කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං කරුවන් සන්නස්.
නිරෝෂක ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කිව්වනේ නිරෝෂ.
මේ ප්‍රශ්නේ තමයි දුල්මිනි අර කලින් පළවෙනිට නැහුවේ. මට නෙමෙයි මේ සතිපස් මේ කමටහන් නොත් ඇමරිකායකට ඇවිල්ලා තිබුණේ. තව එකක් ඇවිල්ලා තියෙනවා උදේ මම ඒක කියවන්නද මානෙල් වල තියෙන්නේ. මානෙල් වාර මෙතන ඉන්නවනම් අහන්න පුළුවන් නැත්නම් මම කියවන්නම් ඒක. පරයන්ක භාවනාව ආනාපාන සතිය පාන්දර 4 සිට 6 දක්වා පැය දෙකක්. ගෞරවනීය ස්වාමින් වහන්ස, పూర్ව කෘත්‍යයෙන් අනතුරුව මම මෙතන සිටිනවායි අරමුණු කොට ආනාපාන සතිය වැඩිම ආරම්භ කර නාසිකාග්‍රයට සිත යොමු කළෙමි. සීතලට ඉහළට ඇදෙන ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් දෙස බලා සිටියෙමි. එක දිගට ආශ්වාසය සිදු වුවත් ප්‍රාශ්වාසය කැඩි කැඩි යන කැඩි කැඩි සිදුවන බව දැකගතිමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල කෙටි වී යන්නට විය. ආශ්වාසය හා ප්‍රාශ්වාසය තිතක් තරමට කෙටි වී ගියේය. ශරීරයේද වෙන්කොට හඳුනාගත නොහැකි ගුලියක් මෙන් දැනුනි. හිස් බවක් දැනුනි. නැවත ආනාපානය දැනී නැවත එය ඉතා සියුම්ව ගියේය. ශරීරයේ හිස් කුහරයක් බවට පත් විය. ඒ දෙස සතිමත්ම වලා සිටියෙමි. නැවතත් ශරීරය ගුලියක් මෙන් ඇඹරි ගොස් විශාල කුහරයක් බවට පත්වෙනවා දැන්නේ. සිත පැත්තක සිට ඒ කුහරය මැද සිදුවන ආශ්වාසය හා ප්‍රාශ්වාසය දෙස බලා සිටිනවා මෙන් පෙන්නේ. මෙය කිහිප වතාවක් සිදුවිය. නැවත සිතත් කයත් නිශ්චල වුණි. ටික වේලාවක් අරමුණකින් තොරව සිත පැවතුණි. නැවත සිත අවදි වූවාක් මෙන් දැනුනි. සිතට නොයෙක් අරමුණු ආවේය. සිතුවිලි යයි සිතා බැහැර කළමි. නමුත් නැවත අරමුණු ඇති නැති සිතුවිලි ගලා ආවේය. ශරීරයේද තනතන නැවත දැනෙන්නට විය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි.
ඕක තමයි දියුණු වෙනමයි කියන්නේ. ඕක ඉතින් කාලයක් කරන්න ඕනේ. දැන් පාර හරි කියලා විශ්වාසය නැත්තම් අහන්න ප්‍රශ්න. පහරාරි කියලා විශ්වාසය තියෙනවා නම් ඒක ලොකු දෙයක්. දැන් බලන්න තමන්ගේ එදිනෙදා වැඩ අතරේ මේක දිගට කරන එකට තමයි අනුග්‍රහ කරන්න ඕනේ. ඒක නිසා ජීවන රටාව සකස් කරගන්න මේකට අනුග්‍රහ වෙන විදියට. ඊට පස්සේ ඒක තමන්ම හදාගන්න ඕනේ. නමුත් මේ අහන්නේ නැවත නැවතත් ওই පාර හරිද කියන සැකේ පොඩ්ඩක් ඇති. ඉතින් එහෙම නැති ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ සැකේ දුරු කරගන්න එක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔක නිතිපතා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් දිකට කරන්න. එතකොට අපිට තේරෙයි අපි මාර්ගයට වැටිලා ඉන්නවායි කියලා. වැටිලා ඉන්න බව තේරෙන්නේ ඒක පිළිපද විශ්වාසයේ පහළ වීමෙන් තමයි. ඒක ඉතින් කාටවත් කරලා දෙන්න බෑනේ. තමන්ගේ දුක අඩුවේ නැහැටි, ආතති අඩුවේ නැහැටි, අසහනෙ අඩුවේ නැහැටි දැක් ගන්න බැරි නම් ඒ කියන්නේ ආතති අසහනේ භයානකම දන්නේ නැහැ. ඒ නිසා ඒක අඩු වෙනවා තේරෙනවනම් ඔය පාරම ඕකම යරි ප්‍රමේ කියලා හිතාගෙන නිදිපතා දිගට කරන්න කියලා කියන්න පුළුවන්.
ලිඛිත ප්‍රශ්න නම් ප්‍රමාණයි ලැබිලා තියෙනවා.
ආරි.
සමින්නාන් සාරසරයි. කලකින් මම වර්තාවක ඉදිරිපත් කරන්න නැති නිසා ඉදිරිපත් කරන්න හිතුවා සමාවෙන්න. සමින්නාන් මම දැනට එකම අරමුණ එක තමයි ඉන්නේ. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම පෙන්නන යම් කිසි හැඟීමක් තියෙනවා. එතනම තමයි දිගටම ඉන්නේ. ඉතින් මම ඒක අඳුන ගන්නවා සමින්නාන් අනිත්‍ය ලක්ෂණය කියලා. සමිනාංශ එක දවසක් මට මම අහපු ප්‍රශ්නයකට දව කියලා මට හරියට මතක නැහැ කියලා දුන්නා. අනිත්‍ය දර්ශනය, අනිත්‍ය සංඥාව, අනිත්‍ය දර්ශනය, අනිත්‍යානුපටිපදාව කියලා. ඉතින් මට නිකන් සිතුවිල්ලක් ආවා මම මේ ඉන්නේ අනිත්‍යානුපටිපදාවේද කියලා. මගද ඒක හැම ඒක නිදාගන්න යනකම්ම තියෙන දෙයක්. එතකොට මම මගේ සතිය සම්පූර්ණයෙන්ම එතන තමයි තියෙන්නේ. අනිත් හැමදේම හොඳට තේරෙනවා. ඒ කියන්නේ සලායතනය හොඳට වැඩ කරනවා කියන එකත් හොඳටම තේරෙනවා. ඒ නිසා මම ඒ ඔක්කොම දැනගෙන එකම සංඥාවක දිගටම ඉන්නවා. මම එතන දකින්නේ ඇතිවීම නැතිවීම. ඒ අස්සේ මට තේරෙනවා මේක දැන ඇතුලෙන් දුකකුත් තියෙනවා කියලා. සමහර වෙලාවට ඒ දුක වැඩි වෙනවා, සමහර වෙලාවට අඩු වෙනවා. හැබැයි දුක වැඩි වෙන්නේ මගේ මනසේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණොත් විතරයි. ඒක දැන් හොඳටම අවබෝධ කරගෙන මේ විදිහට දිගටම කරගෙන යනවා සම්මිනාස. ඉස්සර තිබිච්ච කරදර නම් දැන් ගොඩක් අඩු වෙගෙනත් යනවා භාවනාව පිළිබඳ. මාර්ගයේ හොඳටම විශ්වාසයි මේක තමයි කියලා. ඉතින් සම්මිනාසකින් තවදුරටත් මොනවා හරි අවවාදයක් ලැබුණොත් ගොඩක් පිං.
මේ මනස අනිත්‍යතාවයෙන් ඔබ්සෙස් වෙලා තියෙන ඉතින් ඒකෙම දිගපල්ල හොයනවා. ඒ නිසා අනිත්‍යතාවයට ඇර වෙන දෙයක් මනසට දැන් ප්‍රසිද්ධ වෙන්න බෑ. මොකද අනිත්‍යතාවයෙම තාන්ත්‍යතාවය වෙනත් යන පස්සනා බලනවා, අනිත්‍යානුපස්සනා ඥාන හොයනවා. ඒ කියන්නේ මේක ඔබ්සෙෂන් එකක් වෙලා. ඒකේ කැරක්ටර් ටයිප්ස් වල හැටි භාවනා කරන හැටි ඒ වගේ මොකක් කරයක් ඇවිල්ලා අපිව පිස්සු නටවනවා. ඊට පස්සේ ඒකම පස්සේ යනවා. ඒ නිසා අනිත්‍යතාවයත් එයි, අනිත්‍යවත් එයි. ඒ නිසා ඒ වගේ වෙලාවල් වලදී මේ එකක්ම ඇවිල්ලා හොල්මන් කරනකොට මතක තියාගන්න ඒ මොකද්ද බයස්. අනේ බයස්නස් එක දැකගන්න දැන් නිත්‍යයි කියන පැත්තට එන්න දෙන්න. දුකයි කියන පැත්තට එන්න දෙන්න. සැපයි කියන පැත්තට එන්න දෙන්න. ආත්මයි කියන පැත්තට එන්න දෙන්න. අනාත්මයි කියන පැත්තට එන්න දෙන්න. එතකොට මෙයාට සිද්ධ වෙනවා මේ ප්‍රූ කරන්න. අපි යන්න ඕනේ අනිත්‍ය ප්‍රූ කරන්න. අනිත්‍යයට අනිත්‍ය ප්‍රූ කරන්න දෙන්න. ඒකට හොඳම දේ අනිත්‍ය චැලෙන්ජ් කරන්න ඕනේ. දැන් මේ චැලෙන්ජ් කරන්නේ ඒකටම කිරිපෝපුවා. ඒකම අවුස ඉන්නකොට ඉතින් ලෝකේ අනිත්‍ය විතරමයි තියෙන්නේ. ඒ නිසා ඒක කියන්න අනිත්‍යද කියන්න අනිත්‍ය වාපුරු කරලා බලන්න. මාත් ජීවිතේ මතුවෙන දේවල් හරහා ඒක ඔය තරම්ම බේසික් ටීම් එකක්, මේන් ටීම් එකක්, ප්‍රසිද්ධ ටීම් එකක් නෑ. යා විසින් ඔප්පු කරායි. දැන් මෙතන තියෙන්නේ මනස චින්තාමය ඥාන වලින් සපෝට් කරන්න හදන අනිත්‍යතාවයට. එතකොට ඒක හරි එකද වැරදි එකද කියලා අමාරුයි ඔබ්සෙෂන් එකක් වගේ පේන්න තියෙනවා. එනිසා ඒක විශේෂණය කරන්නේ නැතුව ඒකට ඒක විශ්ින් ඒක ඇත්තනම් ඔප්පු වෙන්න ඉඩ අරලා ජීවන රටාව සකස් කරගන්න කියලා කියන්න පුළුවන්.
ස්වාමීන් තව පොඩ්ඩක් මට තේරුම් කරගන්න ඕන. මම එතනම ඉන්නවා කියවට ස්වාමීන් වහන්සේ මම සක්මනේදී බතුල් දෙක ගේ ස්පර්ශය එතන තියෙන වේදනාව බල බල සක්මන් කරනකොට ඒ ටික දුරක් යනකොට මේ මෙතන තියෙන මේ අනිත්‍ය සංඥාවටම වැටෙනවා. මම සාමාන්‍ය විදිහට භාවනාව පටන් ගන්නෙ. ඊට පස්සේ එතෙන්ට වැටුණාට පස්සේ මම එතනම ඉන්නවා. ඊට පස්සේ ආනාපානෙ වාඩි වුණාට පස්සේ ආනාපානියටත් හිත යොදවනවා. ඊට පස්සේ ආනාපාන පහක් හයක් වගේ දකින්න පුළුවන්. ඊට පස්සේ ආපහු මෙතෙන්ට යනවා. ඊට පස්සේ මම සද්දයක් ඇහුවලත් මම ඒකත් ඇහුණු බව දන්නවා. ඒ කියන්නේ සලායතනේ වැඩ කරනවා කියන එකත් මම හරියටම නිරීක්ෂණය කරගෙන ඉන්නේ සමිතාත්. හැබැයි මම කොයි දේට ගියත් අන්තිමට යන්නේ මෙතෙන්ට. ඒකයි මට විශේෂයෙන්ම කියන්න ඕනකම තිබුණේ
සමිතාත්. මම දැන් අල්ලගෙන තියෙන්නේ අනිත්‍ය තමයි. ඒ නිසා මම මේක තේමා ගීතය කරගන්න හදනවා. කමක් නැහැ. හැබැයි එයාට ඕන කරගන්න කියන්නේ. අපි තමන් චින්තා මේ වශයෙන් ඒකට උදව් කරන්න ඕනේ නැහැ. ඒකටම උපෙන්ඩ උඩා ඉඳින්නේ එහෙම වෙනවනම් ඒක තමයි අනිච්චානුපස්සනා ඥානය කියලා කියන්නේ. අනිච්චානුපස්සනා කියන්නේ ඕක තමයි. යාමයි බලන්නේ මේ විදිහට. ඒකට අපිට ප්‍රශ්නයක් නෑ. අපිට යාට මේ ලයිසන් අරන් දෙන්නවත් රෙන්ටල් ගෙවන්නවත් ප්‍රීමියම් ගෙවන්නවත් ඕනේ නෑ. යා කරගෙන යයි. එහෙමනම් ඒක වාර්තා කරන්න මේ ඒ සිදු වෙන දෙයක් විදිහට. ඒකට ඒක ප්‍රශ්නයක් වෙන්න බෑක උත්තරයක් වෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ මම කරන දෙයක් නෙවෙයි. ඒක નિરાයාසයෙන්ම මතුවෙන දෙයක්.
ඔව් ඒක ඒකට උත්තරයක්. මේ දෙක කර බානම් අපිට හම්බෙච්ච උත්තරයක් ඒ විදිහට කරගෙන යන්න.
හොඳයි ස්වාමීන්
අවසරයි ස්වාමීන් වහන්ස. ඒකට ඒ අහපු ප්‍රශ්නේ පොඩි ගැටලුවක් මටත් මතුණා. අවසරයි ඒකත් අහන්න ඒ සැනින්ම ස්වාමීන් වහන්ස. ඒ වගේ අනිත්‍ය සංඥාව පේනවා ගොඩක් දුර අනාත්ම සංඥාව තමයි වැඩිපුරම ප්‍රකට වෙන්නේ මට. නමුත් අනිත්‍ය සංඥාවත් වැටහෙන වෙලාවට දැන් අඩුම ගන්න කමටහනක්වත් ලියා ගන්න මේක පොඩ්ඩක් මතක තියා ගන්නවා කියලාවත් මේ කියන්නේ එහෙම අනිත්‍ය සංඥාවේ ඉඳලා බලන වෙලාවට කිසිම දෙයක් මෙමරි එකේ රෙජිස්ටර් වෙන්නේ නැති ප්‍රවණ බවක් තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවට يعني මේ දැන් මේ වෙලාවේ ආපු දැන් මීට තප්පර භාගයකට කලින් ආපු සිතවිල්ල පව රෙජිස්ටර් මේ මෙමරි එකට යන්නේ මේ මතකේ රැඳෙන්නේ නැහැ.
නැති ගැටයක් තමයි තියෙන්නේ. නැත්තම් ඒක සාහන්තිය
ප්‍රශ්නයක් නෑ
ස්වාමීන් වහන්සේ. මුලදී ප්‍රශ්න උත්තරයක්ද
මුලදී මට ඔබ වහන්සේගෙන් මම කලින් මුත්තේ මුලදී මේක නියම් අචාරෝක් වේගෙන යනවා වගේ කියලා. දැන් ඒකට පුරුදු වෙලා දැන් ඒක මෙමරි එකේ රැඳෙන්නේ නැති එක ගැන ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් මට ඒක කියලා නැවත වතාවක් මේ සුද්ධ කර ගැනීමට ඔබ වහන්සේගෙන්
අවසර ප්‍රශ්නයක් නැති වෙනට ප්‍රශ්න නගන එක තමයි අපේ මනසේ හැටි. නැති දේවල් අරගෙන ඒක න අපිට බරපතල ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න වදනවා. ඒක ලියවලා අපේ රයිටි ඔක්කොම චින්තාමේ ප්‍රබන්ධ කමක් නැහැ. ඒවා දුර දිග යන හානි කරන්නෙත් නැහැ. දුර දිග යන ලාභ කරන්නෙත් නැහැ. ඒ නිසා ඒව අමතක කරලා අපි නිකන් සිම්ප්ලි මයින්ඩ්ෆුල්. ආපහු යනවා නිකන් සරල භාවනාවකට ආධුනිකෙක් වගේ. ඔය වගේ දේවල් ලැබිලා තමයි අපේ ගමන ස්වභාවික ගමන සංකීර්ණ කරවන්නේ. අපි ඒව ගණන් ගන්න ඕනේ. ඔබ භාවනාවේ ලැබෙන උත්තර කියලා සමහරක් කියනවා. භාවනාවේ ලැබෙන ප්‍රශ්න කියලා සමහරක් කියනවා. Taman දෙන නම තමයි. දේවල් මතක නැතිව කොච්චර හොඳද? මතක තිබුණ දේවල් වෙන්නේ දුක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එහෙම ඇවිල්ලා යන්න ආගෙන. මේ යන අමුත්තන කතා කරන්න ඉච්චර අපි කියන්නේ. යන ඇත්තන්න කතා කරන්න. කතා කරලා තිය ඉපිටත් වෙන්න මලගෙදරක එනේන මිසුන්ට කතා කරන්න එපායි. එනේන කතා කරන තියාගන්න නෙවෙයි. කතා කරේ නැත්තම් ගෙහි මියා මිනිස්සු බයිනෝ. ඉතින් අපි එනායට කතා කරලා අනිගා වෙන එක කරලා යනවා. ඒක තමයි අනිච්චං
කියන්නේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කතා කරන්නවත් වෙලාවක් හිටින්නේ නැහැ. එහෙමම
ඉතින් කතා කෙරුවොත් අනික චල්නේ කතා නොකර ඉන්න තරමට හොඳයි නේ. දැන් ඔය දැන් වුණත් ওই ටිකත් කතා නොකර හිටියානම් ඉවරයි. තේරෙන්නේ නැහැ ඒක
නේ. තේරුම් ගන්න ටිකක් අමාරු
නක්. තේරෙන්නේ නැහැ. උඹලා සංගීතකාරයෝ. ඌව තේරුම් ගන්න කල්යන. උඹලගේ හිතේ උඹලා දන්නව ලොකු නිර්මාණ තියෙනවා. උඹලා කියන්නේ මිනිස්සු අහනවයි කියලා. මොන කචල්. සංගීතකාරයෝ බොහොමයි.
තේරුම් ගන්න උත්සාහ කරන සමහර මට අන්තිම වචන විතරක් තේරුම් නැහැ.
තේරෙයි තේරෙයි ඔබ යමංකෝ දෙපැත්තට ගාවට ඵලයක්.
හොඳයි සෝ.
තව ටික වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කෙනෙක්. අනං නැත් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ ආස්ථා ප්‍රොජෙක්ට් එක ස්නැප් නැත්තම් ස්වාමීන් වහන්සේවම ස්වාමීන්
හොඳයි.
වීඩියෝ හදන එක ගැන මේ ආපු ඊමේල් එක දැක්ක ස්වාමීන් වහන්සේ. ඒක කෙනෙක් බාර අරගෙන කරන අත්‍යවශ්‍යකම් දැන් පේන්න තියෙන්නේ මොනේ ස්වාමීන් වහන්සේ.
නැද ඒකෙදි අපිට මට විශාල මේ ප්‍රකාශයක් කරන්න තියෙනවා. මම ඉරිදා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට සතිපාසලේ ප්‍රධාන වශයෙන් අභියෝග දෙකක් තියෙනවා සතිපාසල් රන් කරන කෙනාට. එකක් මේ වීඩියෝ නැත්තම් මීඩියා ප්‍රශ්න, අනිත් එක තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක කරන සම්බන්ධතාව. ඊතුරේ ඔක්කොම ටිකක් පොඩි. ඉතින් ඒකෙදි මේ රංජන් මහේම එකතු වෙලා මීඩියා ගැන කතා කරනකොටම මෙල්බන් නගරේ විශාල ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබුණා, විශේෂයෙන්ම නම් වශයෙන් කියනවනම් ජගත් මුණසිංහගෙන්. ඊට පස්සේ ඒකටම නදීප් එකතු වුණා. ඒකට මම චමිලව පොයින්ට් කරා. ඊට පස්සේ මම කිව්වා ඒක ඒගොල්ලන්ට වීඩියෝ ප්‍රශ්න බාර දෙමු කියලා. ඉස්සෙල්ලා මම හිතුවා ඇත්තට ලෝකල් ගෲප් එකකුත් ඕනයි කියලා. ඒ ලෝකල් ගෲප් එකක් දාපු ගමන් ඔය নানা ආකාර ප්‍රශ්න, ඔය මීඩියා කියන්නේ හරිම මේ ප්‍රශ්න කරන එක. ඉතින් ඒ නිසා මම අවසාන ඊමේල් එක එලියට දැම්මා. නදීප් නුයි, ජගත් නුයි, චමිලයි කියන තුන් දෙනෙක් ඇති. ඔයිට වැඩි හිටියොත් තීන්දුව ගැනීමේදී අවුල් වෙනවා. අනික ඉන්න ඔක්කොමලා ඒකල්ලංගේ ඒ කමිටියේ සමාජික වෙන. අපි මීඩියා මාස්ටර් ට්‍රේනර්ස්ලා ගෲප් එකක් හදනවා. හදලා අර තුන් දෙනාට බාර දෙනවා. අපි අර තුන් දෙනාට අභියෝග ටික දෙනවා, සප්ලයි එක දෙනවා, ඩිමාන්ඩ් දෙනවා. එතකොට ඒගොල්ලෝ හරි ගස්සලා දේවි. ඒගොල්ලන්ගේ දැනට කියන අදහස තමයි මිනිස්සු සම්බන්ධ කරගත්තාම ethical ප්‍රශ්න තියෙනවා. ඒ නිසා animation වලින් යම් කියලා. ඉතින් ඒකේ වෙලාවට ඒක හොඳ උත්තරයක්. මොකද ළමයි කැමති. අපිට කාටුන් පුළුවන්, animation කියන්නේ කාටුන්ද මන් දන්නේ. ඒ වෙනත්නම් මේ අපි ළඟ දැනට තියෙන ගොඩාක් ওই library shots ඒව අරගෙන ඒව කරන්න පුළුවන්. එතකොට මම දැන් secretary කෙනෙකුත් ගත්තා. ඒ secretaryත් ඇවිල්ලා IT පැත්ත දාන්න කෙනෙක් හසිත කියලා මම අඳුන්ලා දෙන්න. එතකොට අරගොල්ල final decision එක ගනී. ඊට පස්සේ Nissan වණින් සතිපාසලේ ඉන්නවා media sensor group එකක්. ඒ sensor group එකෙන් තමයි අපි department එකට දෙන්න ඉස්සලා sensor කරන්නේ. අනිත් ගොල්ල හදනවා. ඒක නිරෝෂ් එක්ක මම කතා කරා ඊයේ. නිරෝෂ්නුත් අපිට ඒකට ගන්න පුළුවන්. ඒක උපකරණ ගැනීමේදී අපි ඉදිරියට යමින් ඉන්නවා. ඒ උපකරණ අපිට ගන්න ඕන වෙන්නේ නැහැ කියන එක තමයි Melgam group එක කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ outsource කරලා කරමු. ලංකාවේ ඇත්තට outsource කරන එක හරිය ලාභයි. ඒ කෙනෙක් ගත්තට පස්සේ ඒකේ තියෙන අර ethical, එහෙම නැත්නම් social, එහෙම නැත්නම් ඒ institutional bondages එක බලනකොට අර විදිහ කරතයි. විශේෂයෙන්ම සතිපාසල පිළිබඳව ප්‍රසාදයක් තියෙන වෙලාවක් කවුරුත් වගේ උදව් කරනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා සතිපාසලේ ඉදිරියට මීඩියා ගෲප් එක පිළිබඳව වගකීම අනාගත සභාපතිකෙන් අයින් කරන්න. අයින් කළා මේක විතරක් ডিপার্টমেন্ট එකේ এডুকেশন মিনিස්ටර් එකේ වැඩ ටික කරලා දෙන්න, සිලබස් එකට දාලා කරන්න තියෙන වැඩ ටික. ඊට පස්සේ අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වන්දනාගාර දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, රිහැබිලිටේෂන් අන්නේ පැති වලට යනවා. හැබැයි ඉතින් ඒකෙදී යන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මොඩල් එකම තමයි. දැන් විශාල වශයෙන් අපිට ආර්දනා ලැබීමෙන් පවතිනවා. රට විවෘත කරපු නිසා අපි ගිහිල්ලත් කරනවා, වර්චුවල් උත් කරනවා. ඉතින් අපි ළඟ ඇතු වෙන්න ලයිබ්‍රරි ෂොට්ස් වෙනවා, ইনফরমේෂන් තියෙනවා, කට්ටිය ඉන්නවා. ඉතින් දැන් ගොඩාක්ම ඉෆෙක්ටිව්ලි යන්නේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ ඒ සබ් ගෲප්ස් කරගෙන යනවා. ඉතින් ඒකට අලුතෙන් මේ වෙලාව හැටියට මතක් කරනවා නම් කියන්න තියෙන්නේ තම නම වශයෙන් කියන්න බෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දැනට යන එකක් කරන්න ගන්න බලාපොරොත්තු වෙනවා මාස්ටර් ෂා සර්ගන් තියෙනවා අපේ සතිපාසලේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක්. ඉතින් ආ කියනවා අපිට හැම ඉෆෙක්ටිව්ව පැයක් හැමදාම දෙන්නම් කියලා. ඔඩියෝ උදේ 6-7. ඉතින් අපිට දැන් විශාල වශයෙන් ආටිස්ට් ලවණ කරලා තියෙනවා. අපිට විශාල වශයෙන් ස්ක්‍රිප්ට් සෝන කරලා තියෙනවා. ඉතින් ඒක මම බාර දෙනවා මේ සෙනසුරාදා විතර මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී. මාස්ටර් ට්‍රේනින් ගෲප්ස් තියෙනවා අපි ළඟ දැන් 18ක් විතර වගේ. ඒ 18 තව වැඩි කරා මම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා ගෲප් එකක් දැම්මා. ආය වගේම මේ සිලබස් රයිටින්, ස්ක්‍රිප්ට් රයිටින් ඒවටත් කට්ටිය දැම්මා. ඊයේ මේ උපේක්ෂා රෑ කතා කරලා මට කිව්වා ඒ මාස්ටර් ට්‍රේනර්ස්ලා ඉන්න කට්ටිය ඔබ්සර්ව් කරලා තියෙනවා අපි ගුවන් විදුලියට එල්ල කරාට, ටීවී එකට එල්ල කරාට, YouTube එකට එල්ල කරාට පුවත්පත් වලින් අපිට ලැබෙන උදව්ව අඩුයි කියලා. අපිට ගොඩාක් යන්න පුළුවන්, ඒක බොහොම ස්ථාවර තැනක් කියලා. නමුත් මම උපේක්ෂාට කිව්වා දැනට බුදුමඟ පත්‍රයේ, අරණ පත්‍රයේ, නිතිපතා මගේ පොතක් මොකක් හරි එකක් පළ කරනවා. ඉතින් ඒ නිසා මේ දවස්වල අපි ඊට වඩා ප්‍රසිද්ධ නම් තියෙන පුවත්පත්වල ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉටෝරියල් බෝඩ් එකත් එක්ක අපේ තියෙන පොත්පත් මීට වැඩි නිතිපතා ජනතාව අතරට යන්නේ. එතකොට කොයි කෙනාටත් යනවනේ. එතකොට අගමැති මේ මීඩියා බ්‍රාන්ච් එකටත් ලියුමක් ලිව්වා. ඒ වගේම මහවැලි සුබ සාධන එකටත් ඒ ඩිරෙක්ටර් මට කතා කරලා කිව්වා ලියුමක් ලියවන්න කියලා. ඉතින් ওই පැති වල යනවා. නමුත් ඒ යනකොට අපි ළඟ තියෙන මෙටීරියල් ඒ ප්‍රේක්ෂකයාටද ඒ ශ්‍රාවකයාටද ඒ කියවන්නටද ගැළපෙන විතර හදන එකත් මම මේ මීඩියාට දාලම තමයි කතා කරන්නේ. ඉතින් ওই ටික තමයි මේ වෙලාවේ හැටියට දැනුවත් කිරීමක් වශයෙන් කරන්න
තියෙන්නේ. එහෙනම් අද සම්ප්‍රදාන්සුද්ධ කිරීම වෙලසරන අවසන් කිරීමට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි. සාදු 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 ඕකාස වන්දාමි භන්ති
සුපත්විත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයි හන්දා තබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමි තබ්බං
ඕකාස කමාමි බන්ති
සුවපත්වෙත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්වෙත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතිය සමිජ්ජතු
සාදු සාදු සාදු
නිරෝෂ් මංගේ මීඩියා ගැන කියපු ටික පුළුවන් නම් පොයින්ට් ෆෝම් එකේ මට ඊමේල් එකක් දාලා එවන්න. මට ඒ ගොඩක් උදව් වේවි ඉදිරිය සකස් කරලා එවන්න. පුළුවන් ද කරන්න?
සමනාසි මම අද මේක රෙකෝඩ් කරගත්තේ නැහැ. හා. නමුත් මේ YouTube එකේ දානවනේ ඔහෙන් ඊට පස්සේ
තමයි මම දන්නේ. ඒක තමයි මම බලාපොරොත්තු වෙන උදව්ව. පුළුවන් වුණොත් නැත්නම් මතක තියෙන ටික ලියවන්න මම කවුරු හරි ලව්ව එඩිට් කරවලා දෙවන්න.
හොඳයි සමනාසි.
හොඳයි. එරුවන් සර්.
එරුවන් සර්.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අපේ දෙවනි දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන මෙන් එපා නැමෙද අති ගෞරවයෙන් ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අදත් අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා. විනාඩි 30-40ක් වගේ වෙලාවක් යම් කිසි ධර්ම දේශනාවක් ඉදිරියෙන් තියාගන්න. ඉතින් ඒ සඳහා අපි කලින් සති කිහිපයක් පුරාවට යම් කිසි සූත්‍ර දේශනාවක් දිගේ ඉදිරියට ගියා. ඒක ගිය සතිය අපි අවසන් කරා, නිමා කරා. එතකොට අලුත් සූත්‍රයක් දිහාවට අපිට යන්න පුළුවන් අවස්ථාවක් තමයි අද ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් ඒ සූත්‍රෙට යොමුවක් අරගන්න තමයි බලාපොරොත්තුව. ඒ සූත්‍ර දේශනාව දිහාවට පොඩි යොමුවක් අරගන්න, වටපිටාවේ තියෙන පඳුරු ටිකක් තලලා පොඩ්ඩක් මාර්ගය හදාගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් අපි බලමු දවස් කීපයක් සති කීපයක් පුරාවට මේ සූත්‍ර දේශනාව දිගෙත් ගිහිල්ලා යම් කිසි කරුණු ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කතාබහ බැලුවොත් ඒ කතාබහ ගෙතිලා තියෙන්නේ නන්දක කියන ස්වාමින් වහන්සේ කෙනෙක් වටා. එතකොට මේ නන්ද හාමුදුරුවෝ නෙමෙයි, මේ වෙනුවට නන්දක කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් වටා ගෙතිච්ච කතාවක්. එතකොට මේ ස්වාමින් වහන්සේ පිළිබඳ සඳහන් වෙනවා. ඒ ස්වාමින් වහන්සේ මේ ධර්ම දේශනාවට බොහොම දක්ෂ කෙනෙක්. ඒ වගේම මේ ශාසනයේ ඉඳපු හොඳ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ වගේ හාමුදුරු කෙනෙක් වටේ ගෙතිච්ච කතාවක් තමයි මේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක මේ නන්දක කියන ස්වාමීන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් පිරිවරාගෙන ඒ පිරිසට අනුශාසනාවක් කරනවා. ඒ අනුශාසනාව කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ස්ථානෙට වැඩම කරනවා. මේ තියුණ පරිසරයට මේ ශාලාවට වැඩම කරනවා. වැඩම කරාට මොකද දැන් ඇතුලේ ධර්ම දේශනාවක් යන සද්ද නිසා භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? අන්න දොරෙන් පිටිපස්සට වෙලා ඇතුළට පිවිසෙන්නේ නැතුව මේ ධර්ම දේශනාවට සවන් දීගෙන ඉන්නවා. දැන් මේ නන්දක හාමුදුරුව කියන බණ. ඊට පස්සේ එහෙම ඉඳලා කොහොම හරි බණ ඉවරුණාට පස්සේ තමයි අන දොරතර තට්ටු කළා භාග්‍යවතුන් වහන්සේ මේ ශාලාව තුළට යොමු වෙන්නේ. ශාලාව තුළට පිවිසෙන්නේ. එතකොට පිවිසිලා ඇවිල්ලා අර යම් කිසි පැනු වාසනෙක වැඩ ඉඳලා මේ නන්දක හාමුදුරන්ට කියනවා, නන්දක ඔබගේ බණ ඉවරනකන් ඉඳලා මේ දොර ළඟ හිටගෙන ඉඳලා මගේ කොන්ද රුදාවකුත් ඇති වුණා. මගේ කොන්දේ අමාරුවකුත් ඇති වුණා. ඔබගේ බණ දීර්ඝ වැඩි. ධර්ම කතාව දීර්ඝ වැඩි කියලා යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරනවා. එහෙම කරාම මේ නන්දක හාමුදුරුව ටිකක් තැතිගෙන වගේ, අනේ සමා වෙන්න භාග්‍යවතුන් වහන්සේ, මම දැනගෙන ඉඳී නැහැ මෙහෙම ඔබ වහන්සේ දොරෙන් පිටත වැඩ ඉන්නවා කියලා. ඒ විදිහ නොදැනීමෙන් වුණ වරදක් නිසා සමාව ලබා දෙන සේක්වා කියලා. ඉතින් එහෙම කිව්වා හාමුදුරජාණන් වහන්සේ. නිකන් අර වීලුවට වගේ තමයි බලනකොට ඒක කියලා තියෙන්නේ. කියනවා, නන්දක මේ ධර්ම දේශනා කිරීම හොඳයි, මේ විදිහට අනුශාසනා කිරීම හොඳයි, මේ පිරිසට මේ විදිහට පාර පෙන්වීම හොඳයි කියලා. එතකොට එන්නේ වගේ හොඳට දක්ෂ විදියට අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ නන්දක හාමුදුරුවෝ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳ වෙන තැනක තියෙන සූත්‍ර දේශනාවක් තමයි ඔය මම ඉදිරියෙන් තියාගන්න හදන්නේ. මොකද්ද මේ අවස්ථාවේ වෙන සිදුවීම? මහා ප්‍රජාපති ගෞතමිය සහ යම් කිසි 500ක් පමණ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් අන්න භාග්‍යවතුන් වහන්සේ වෙත ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වෙත යම් කිසි ආරාධනාවක් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙන්න මේ භික්ෂුණීන්ට ඔබ වහන්සේ අවවාද කරන සේක්වා. මේ භික්ෂුණීන්ට ඔබ වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා. මේ භික්ෂුණීන් කෙරෙහි අනුකම්පාවෙන් මේ විදිහට කටයුතු කරන සේක්වා කියලා යම් කිසි ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී දැනගන්න තියෙන විදිහට මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වාර වශයෙන් කලින් කලට ගිහිල්ලා මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන අවධියක් තමයි මේක. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා, කාටද මේ පාර වාරය ඇවිල්ලා තියෙන්නේ? කියනවා, මේ නන්දක තෙරුන් වහන්සේට තමයි මෙවර වාරය ඇවිල්ලා තියෙන්නේ. නන්දක තෙරුන් වහන්සේ තමයි මේ භික්ෂුණීන්ට අවවාද කළ යුතු මේ අවස්ථාවේදී. එතකොට මේ ස්වාමීන් වහන්සේලා පිරිස කියනවා, නමුත් මේ නන්දක හාමුදුරුවෝ යන්න කැමති නැහැ. නන්දක හාමුදුරුවෝ මේ වැඩේට යොමු වෙන්න කැමති නැහැ. මේ විදිහට භික්ෂුණීන්ට අවවාද කරන්න කැමති නැහැ කියලා කියනවා. මෙච්චර මේ හොඳට දක්ෂ විදිහට ධර්ම දේශනා කරන්න පුළුවන් හාමුදුරුව ගැන තමයි මේ කියන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කියන, නන්දක එහෙම කරන්න එපා. මේ භික්ෂුණීන් පිරිසට අවවාද කරන්න. මේ භික්ෂුණීන් පිරිසට මේ විදිහට අනුග්‍රහ කරන්න. ඒගොල්ලන්ට ධර්ම දේශනා සිද්ධ කරන්න කියලා අන්න නන්දක හාමුදුරුවන්ට විශේෂ ආරාධනාවක් වගේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී ආරාධනාව බාරගෙන මොකද්ද සඳහන් වෙන්නේ? මේ නන්දක හාමුදුරුවෝ අන්න උදේවරුව ඒ පිණ්ඩපාත කටයුතු අහවර වෙලා ඒ පසුබත් කාලේ, ඒ කියන්නේ හවස් වරුවේ, අන්න රජකාරාමේ කියලා ඒ සවැත් නුවර ජේතවනාරාම කිට්ටුව වෙන්න ඇති මෙන්න මේ භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටින ආරාමෙට වැඩම කරා කියලා සඳහන් වෙනවා. ඉතින් එහෙම එනවා දැක්කහම මේ භික්ෂුණීන් වහන්සේලා මොකද කරන්නේ? ආසනයක් පනවනවා, එපා හොදන්න පෑන් එලවනවා, ওই විදිහට කටයුතු කරනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වැඩලා අර ආසනේ වැඩ ඉඳලා ඊට පස්සේ ඒ එලවපු පෑන් වලින් පාදෝවගෙන මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කියන්නේ? නැගිනිවරුනි, ප්‍රශ්න කොට කීමක් වන්නේය. එතකොට මේ ධර්ම දේශනාව සාකච්ඡා ස්වරූපයෙන් යන ධර්ම දේශනාවක්. ප්‍රශ්න කොට කීමක් වන්නේය. අන්න ඒ ප්‍රශ්න විචාරණ කොට ඒ විදිහට කතා බහ කරනකොට දන්නවා නම් දන්නවා කියන්න ඕනි, නොදන්නවා නම් නොදන්නවා කියන්න ඕනි, සැකයක් විමතියක් යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ වෙලාවේ මේක අහන්න ඕනි කියලා ඔන්න ඒ විදිහ අමුතු විදිහේ පැවරීමකුත් සමග තමයි මේ ධර්ම දේශනාව මේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නේ. මේ විදිහේ විශේෂ ධර්ම දේශනාවකට තමයි මේ ස්වාමීන් වහන්සේ යොමු වෙන්නේ. ඉතින් එහෙම කිව්වහම අර භික්ෂුණීන් වහන්සේලා කියනවා, ඔබ වහන්සේ ওই විදිහට අපිට පැවරීමක් සිද්ධ කරා, ඒ පැවරීම මාත්‍රයෙන්ම අපි සතුටු සිත් ඇත්තෝ වෙමු. මේ විදිහට අපි දැන් මේ පැවරීමට සතුටු වෙලා මෙන්න මේ ආකාරයේ බණහන්න සූදානම් වෙලා තමයි ඉන්නේ කියලා අන්නේ අවස්ථාවට යොමු වීමක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය කතාව තමයි ඉදිරියට ගැළපිලා ගැළපිලා යන්නේ. ඉතින් අපි ටික ටික බලමු මොන වගේ දේශනාවක්ද මේ ස්වාමීන් වහන්සේ සිද්ධ කරන්නේ, මොන විදිහේ කටයුත්තක්ද ඉදිරියට ගැළපිලා ඉන්නේ කියලා. ඉතින් මේ ඔය වටපිටාව දිහා බැලුවාම ඔය වටපිටාව සෑහෙන ඉතිහාසයක් තියෙන වටපිටාවක්, සෑහෙන ශික්ෂාපදවලට ගැළපිච්ච වටපිටාවක්. මොකද්ද? මෙන්න මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරනවා කියන එක, මේ භික්ෂුණීන් වහන්සේලාට ධර්ම කතා කරනවා කියන එක, මේ භික්ෂුණීන් වහන්සේලාට මේ විදිහට අනුග්‍රහ කරනවා කියන එක අමුතු ඉතිහාසයක් තියෙන කතාවක්. ඒක පිළිබඳ විවිධ සිදුවීම් බොහෝ දුරට විනය පොතේ සඳහන් වෙනවා. ඒ වගේම ඔය සූත්‍ර දේශනාවලත් නොයෙකුත් තැන්වල සඳහන් වෙනවා මෙන්න මේ භික්ෂුණීන් වහන්සේලා සමග ගනුදෙනුව පිළිබඳ අදහස්. ඉතින් ඔයග ගැන කතා කරලා බලනකොට ඔය ආනන්ද හාමුදුරුව ගැන එහෙම ගොඩක් සඳහන් වෙනවා. මේ ආනන්ද හාමුදුරුව තමයි මේ භික්ෂුණී ශාසනේ ඇති කරන්න මුල් උනේ. ඉතින් එහෙ විදියට මුල් වෙලා ඒ විදියට අනුග්‍රහ කළා, ඒ උදව් උපකාර කරාට මොකද ආනන්ද හාමුදුරුවට බොහෝ දුරට මේක තුලින් යම්කිසි නරක නාමයක් ගැලපිලා ආවා. ඒ අවස්ථාවේ මුල් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් යම්කිසි ප්‍රතිවිරෝධයක් දක්වනවා. මේකට එකපාරට අවස්ථාව ලබා දෙන්නේ නැහැ, ලබා දුන්නේ නැතිලා ඊට පස්සේ නැවත නැවත ඉල්ලනකොට අන්න අෂ්ටගරු ධර්ම පනවල තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. අවස්ථාව ලබා දුන්නාම කියනවා, ආනන්ද මේ භික්ෂුණී ශාසනය නිසා යම්කිසි මේ තථාගතයන් වහන්සේගේ ධර්ම විනය මෙන්න අවුරුදු 1000ක් පවතිනවද, ඒක 500ට බහිනවා. කාලේ මේ විදිහට අඩු වෙනවා. මේකේ ආදීනව පැත්තක් තියෙනවා. නමුත් එන්නේ ඒක මම දැකලා, ඒක කලින්ම නිරීක්ෂණය කළා. මම මේ විදිහට මේ අෂ්ටගරු ධර්ම පැනෙව්වා. හරියට අර ශක්තිමත් පුරුෂයෙක් නුවණැති පුරුෂයෙක් යම්කිසි බැම්මක් බැඳලා ඒ ආරක්ෂාවක් ඇති කරනවද, අන්න ඒ වගේ ආරක්ෂාවක් මම සිද්ධ කරා කියලා සඳහන් කරනවා මේ අෂ්ටගරු ධර්ම පිළිබඳ. ඒවා බොහොම විස්තර සහිතව සඳහන් වෙන දේවල්. ඒක එකක් නිසා අමුතු විදිහේ දැඩි බවක්, අමුතු විදිහේ වැඩි වැඩියෙන් ශික්ෂාපද පැනවීමක් වගේ සිද්ධ වෙලා තියෙනවා මේ භික්ෂුණී ශාසනය දිහාවට. ඉතින් කොහොම නමුත් අර ආනන්ද හාමුදුරුව අර එහෙම අනුග්‍රහ කරාට මොකද, ආනන්ද හාමුදුරුවන්ට මේක ටිකක් එක්තරා විදිහක චෝදනාවක් එල්ල වෙන්න හේතුවක් වුණා. ඒ වගේම අර භාග්‍යතුන් වහන්සේ ඒ පිරිනුවන් පෑවට පස්සේ සමහර විට මේ පින්නතුන් දන්න කෙනෙක් දෙන්නේ අහලා ඇති, අන්න මේ ආනන්ද හාමුදුරන්ට චෝදනා පහක් නගෙනවා මේ ඉන්න ඒ පිරිසෙන්, ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසෙන් මේ ආනන්ද හාමුදුරන්ට චෝදනා පහක් නගනවා. නගල කියනවා මෙන්න මේ ප්‍රථම සංගායනාවට එනවා නම් මේ චෝදනා පහ බාර අරගෙන ඒවායින් නිදහස් වෙලා ඒවෑන් පිරිසුදු වෙලා තමයි එන්න ඕනි කියලා. අන්න යම් කිසි චෝදනාවකුත් ආනන්ද හාමුදුරන්ට එල්ල වෙන්න මෙන්න මේ සිදුවීම හේතුණා. ඒ පහෙන් ඒක අමුතු අමුතු චෝදනා හරි ලස්සන චෝදනා ටිකක් තියෙනවා එතන. කොහොම නමුත් මේ අවස්ථාවට අදාළ චෝදනා දෙක ගත්තොත් එකක් තමයි අන්න කියනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මවිනේ මේ විදිහට භික්ෂුණී ශාසනයකට ඔබ අනුග්‍රහ කරා. ඒක ඔබ කරපු අකටයුත්තක් කියලා අන්නේ ස්වාමීන් වහන්සේලාගේ පිරිසෙන් චෝදනාවක් එල්ල වෙනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දෙන උත්තරේ හරිම අමුතු උත්තරයක් දෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ හරිම මානසික උත්තරයක් දෙන්නේ කියනවා මේ ප්‍රජාපති ගෝතමිය මේ භාග්‍යවතුන් වහන්සේගේ මවගේ සොහොයුරිය. ඒ වගේම මේ භාග්‍යවතුන් වහන්සේ කුඩා කල හදා වඩා ගත්තා. ඒ වගේම මව කලුරිය කළාම ඒ අවස්ථාවේදී කිරි පෙව්වා. ඉතින් ඒ වගේ හිතලා කල්පනා කළා මේ විදිහට භාග්‍යතුන් වහන්සේට මේ විදිහේ අනුග්‍රහ කරපු කෙනෙක් භාග්‍යතුන් වහන්සේට මෙච්චර මේ විදිහට සලකපු කෙනෙක් අන්නේ කටයුතු කල්පනා කළ තමයි මම ඒකට උත්සාහවත් උනේ. මම ඒ අවස්ථාවේදී ඒකට අනුග්‍රහ කරේ. ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. නමුත් ඔබ වහන්සේලා මේක මෙහෙම මට ප්‍රකාශ කරනවා නම් සාමේ නාමෙන් මේ විදියට සාසනේ දියුණුවේ නාමෙන් මම මේක වරදක් විදියට කියන්නම් කියලා කියනවා. ඕන දෙන උත්තරේ. එතකොට මේ විදියට මානුෂික පැත්තක් බලලා තමයි මම මේකට අනුග්‍රහ කරේ. ඒ අනුග්‍රහය පිළිබඳ මම වරදක් දකින්නේ නැහැ. නමුත් ඔබ වහන්සේලා එහෙම කියනවා නම් මම ඒක වරදක් විදියට බාර ගන්නම්. මේ පිරිසේ සමගියේ නාමෙන් මම ඒ විදියට කටයුතු කරන්නම් කියලා සඳහන් වෙනවා. ඊළඟට දෙවනුව තව චෝදනාවක් නගෙනවා. මෙන්න මේ වටපිටාවටම ගැලපෙන චෝදනාවක්. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ ඒ අපවත් වෙච්ච අවස්ථාවේදී ඒ බුද්ධ ශරීරේ ඉස්සෙල්ලාම කාන්තාවන් ලවා වැන් දෙව්වා. මේ විදියට භික්ෂුණීන් වහන්සේලාට වැඳින්න අවස්ථාවක් ඔබ ලබා දුන්නා. ඔවුන්ගේ කඳුළු මේ බුද්ධ ශරීරේ ගෑවුණා, තැවරුණා. අන්න ඒකත් ඔබේ අකටයුත්තක් කියලා අන්න තව චෝදනාවක් එල්ල වෙනවා. කාගෙන්ද මේ එල්ල වෙන්නේ? අර කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ 500ක් රහතන් වහන්සේලා පිරිසෙන් තමයි මේ චෝදනාවත් එල්ල වෙන්නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා, මොකද්ද මම මේ එහෙම කරන්න හේතුව? මේ පිරිස කාන්තාවන්, මේ පිරිස අවේලාවේ මේ එහෙම ගැවසීම සුදුසු නෑ, මේ පාරවල්වල ගමන් කිරීම සුදුසු නෑ. ඒක නිසා මේ පිරිස කලුවර වැටෙන්න කලින් තමුන්ගේ ඒ ආරාමයට යත්වා කියන අදහසින් තමයි මම ඒගොල්ලන්ට ඒ විදිහට පළවෙනියට අවස්ථාවක් ලබා දුන්නේ. එතකොට ඒක මම වරදක් විදිහට දකින්නේ නැහැ. නමුත් ඔබ වහන්සේලා ওই විදිහට කියනවා නම් මම මේ වරදක් විදිහට මේක බාර ගන්නම්. වරදක් විදිහට ප්‍රකාශ කරන්නම් මේ විදිහට සාමයේ නාමයෙන් කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න ওই විදිහේ උත්තර දෙකක් තමයි ආනන්ද හාමුදුරුවෝ මේ චෝදනා දෙකට ලබා දෙන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ චරිතය ගත්තොත් ওই විදිහට කාන්තාවන් සමග නිතර නිතර ගනුදෙනු කළා. ඒ පිරිසට ලොකු අනුග්‍රහයක් කළා තියෙනවා. ඔය අන්තපුරවලට පවා ගිහිල්ලා යම් කිසි විදියක ධර්ම දේශනා එහෙම සිද්ධ කළා තියෙනවා. නමුත් ඒ අනුග්‍රහය නිසාම ආනන්ද හාමුදුරුවන්ට සෑහෙන පරිප්පුවකුත් කන්න වෙලා තියෙනවා. සමහර වෙලාවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් හොඳටම බැනුම් අහලා තියෙනවා. බැනුම් අහන්නේ කොහොමද? කුමාරකයා කියලා තමයි බයින්නේ. කොළු ගැටයා කියලා තමයි බයින්නේ. මේ විදියට මේ තාම අර තරුණ විසේ කියලා බනිනවා සමහර වෙලාවට, දොස් කියනවා. එතකොට ආනන්ද හැඳුරු කියනවා, මොකද්ද මගේ මේ කෙසුත් ඉදිලා තාමත් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මට කුමාරකයා කියලා ආමන්ත්‍රණය කරන්න හිතනවා කියලා අන්නේ විදිහ අමුතු අහිංසක පිළිතුරක් තමයි ආනන්ද හැඳුරු ලබා දෙන්නේ. ඉතින් ඔය ආනන්ද හැඳුරුගේ කතාවත් ඔය ඔය ගැලපිලා එන භික්‍ෂුණීන්ට අවවාද කිරීමත් එක හරි හරියට යනවා. ආනන්ද හාමුදුරු තමයි ඔය විදිහට විශේෂයෙන් අනුග්‍රහ කරලා තියෙන්නේ. ඒ අනුග්‍රහය තුළින් නොයෙකුත් කරදර බාධක වෙලා තියෙනවා. සමහර විට අන්තපුර වලට ගිහිල්ලා ඒ යම් කිසි වැරදි අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. ඊළඟට ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් වැරදි ආරාධනා ආනන්ද හාමුදුරුවන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය නොයෙකුත් කටි ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අවස්ථාවක් ලබා දෙන්න ගිහාම, මේ විදිහට අනුග්‍රහයක් කරන්න ගිහාම, අන්න ඒක නිසාම ඉතින් යම් යම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න පුළුවන්. ඒක ඉතින් අර රිස්ක් එකකුත් එක්ක තමයි හැම වෙලේම ඔපොර්චුනිටි එකකුත් ගලපිලා එන්නේ. ඉතින් ඒ රිස්ක් එක ගත්තේ නැත්තම් ඒත් එකම ඔපොර්චුනිටි එකත් නැති වෙලා යනවා. ඉතින් මේ සාසන ප්‍රතිපදාවම එක්තරා විදිහක අපි රිස්ක් ලවින් නේචර් එකක් තමයි මේ ඇති කරන්නේ. මේ විදිහට අනතුරකට කැමැත්තක් තමුන්ගේ අර කම්ෆර්ට් සෝන් එකෙන් තමුන්ගේ අර පහසුවෙන් පොඩ්ඩක් එළියට පැනීමක් නැවත නැවත මේ සාසන ප්‍රතිපදාව තුළ සිද්ධ වෙනවා. දැන් අපි හිතමු සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවන කෙනෙක්ට ඒ ගෙදර කටයුතු කරගෙන රැකී රක්ෂා කරගෙන දරු මල්ල ලොකු කරගෙන ඉන්න එක පහසුයි. ඒ වටපිටාව අපිට අනතුරුක සේයාවක් පෙන්නන්නේ නැහැ. නැවත නැවත ඒකෙම යෙදිලා කටයුතු කරන්න පුළුවන්. ඒ වටපිටාව ආරක්ෂිතයි කියලා අපිට හිතෙනවා. නමුත් ඒ වටපිටාවේ යම්කිසි විදියක ආදීනව තත්ත්වයක් දකිනවා නම් මේ විදියට මට හිතේ වෙහෙසක් නැවත නැවත එනවා. හිතේ කිසි සතුටක් නැහැ. කොච්චර කරත් මේක අහවර වෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ යම්කිසි ආදීනවයක් දකිනවා නම් ඒ තැනත්තා මේ වගේ ප්‍රතිපදාවකට යොමු වෙන්න ඒක හේතු වෙන්න පුළුවන්. එහෙම හේතු වුණාට මොකද, අන්න අර යොමු වෙච්ච දවසේ ඉඳලා ඒ යොමු වෙන්න කරන උත්සාහය පටන් ගන්න දවසේ ඉඳලා හැම වෙලේම අපි නොදන්නා ශේෂ්ත්‍රයකට තමයි ගමන් කරන්නේ. අපේ හිතට පහසුවක් ඇති නොකරන ශේෂ්ත්‍රයකට තමයි ගමන් කරන්නේ. එතකොට සමහර විට මේ වගේ දෙයක් හුරු කරන්න පටන් ගත්තත් අපේ හිත තුළ ඒ පිළිබඳ කැමැත්තක් නැහැ. හිත වෙනදාට වැඩිය ඇවිස්සෙනවා. ඊළඟට අපි හිතමු මේ වගේ කොහේ හරි ස්ථානයකට ගිහිල්ලා දවස් කිහිපයක් නැවතිලා භාවනා කටයුතු කරන්න උත්සාහයක් ගත්තත් ඒ යන ගමන පවා අමාරුයි. ඒ නිදරින් නික්මිලා ඒ ස්ථානයට යාගන්න එක පවා අමාරුයි. ඒ සඳහා හිතා ගන්න බැරි විදියට කරදර බාධක ගැලපිලා එනවා. සමහර විට අර ගෙදරම ඉන්න පිරිස මේ තැනත්තගේ කකුලෙන් අදිනවා. මේ විදියට මේ අවස්ථාව ලබා ගන්න නොදී මගහරවන්න උත්සාහවත් වෙනවා. නොයෙකුත් කල් යවන්න යෝජනා ඉදිරිපත් කරනවා. මේ කිවුරු නාම යන්න, අර කිවුරු නාම යන්න කියලා ඉදිරිපත් කරනවා. ඒ බාධා සමහර විට පිරිස ඉතලා නොකරනවා වුණත් අනිබේම ගැලපිලා එනවා. ඒ කොහොම කොහොම හරි අපි හිතමු රැකී රක්ෂාවලින් නිවාඩු අරගෙන මේ විදියට ගෙදර පිරිසගේ හිත සනසෝලා කොහොම හරි මේ වගේ ස්ථානයකට ආවත් ආපු මොහොතේ ඉඳලම මේ වැඩේ පටන් ගත්ත මොහොතේ ඉඳලම ඒ තමුන්ගේ හිත විසින් නැවතත් අර ගෙදර යන්න නැවතත් අර සුපුරුදු වැටපිටාවට යන්න ආරාධනාවක් ඉදිරිපත් කරනවා. ඒකුත් හේතු කාරණා ඉදිරිපත් කරන කොහොමද මේක මග ඇරලා කලින් යන්නේ කියන අමුතු විදිහේ වටිනා තර්ක ගෙනහැර දක්වනවා. ඉතින් ඒ අපේම කියන හිත තමයි ඒ සඳහා අනුග්‍රහ කරන්නේ. එතකොට ඔන්න ඒ වගේ බොහොම කරදර බාධක මැද්දේ එන ගමනක් තමයි මේ ගමන. හැම වෙලේම අනතුරක් දිහාවට යන ගමනක් තමයි මේ ගමන. ආලෝකයක් පෙනීම කොහොමදත් අපිට තේ හිතෙන්නේ අඳුර දිහාවට ගමන් කරනවා වගේ. අර විදියට රිස්ක් එකක් දිහාවට අපි ගමන් කරනවා වගේ. නමුත් ඒ රිස්ක් එකක් දිහාවට ගමන් කිරීම තුලින්ම අන ඔපචුනිටි එකක් ගැලපිලා එනවා. ඒ රිස්ක් එක අපි ගත්තේ නැත්නම් කවදාවත් ඒ ඔපචුනිටි එකත් අපිට එන්නේ නැහැ. ඒතකොට අර හැමදාම සුපුරුදු අර කම්ෆර්ට් සෝන් එක ඇතුළට වෙලා ඉඳිය හැකි. ඒ කම්ෆර්ට් සෝන් එක තමයි ওই සංසාරය කියලා කියන්නේ. සුපුරුදු ගමනක්. පුනප්පුනං ආගච්ඡති කියලා කියනකොට නැවත නැවත එනවා. කරන දේවලුත් නැවත නැවත එකම දේ තමයි කරන්නේ. එකම දේ නැවත නැවත කිරීම නිසාද කොහෙදෝ ඒක හරි හුරු පුරුදු ආකාරයෙන් සිද්ධ වෙනවා. දත් මදින්න ගියෝ දත් මැදලා පුරුද්දරද කොහෙදෝ අන්න අසිහියෙන්ම තමයි දත් මදින්. කෑම ටිකක් කන්න ගියොත් මොකද කෑම ටික කාලා පුරුද්ද නිසාමද කොහෙදෝ අසිහියෙන්ම තමයි ඒ කටයුත්ත කෙරෙන්. ඇවිදලා පුරුදු නිසාද කොහෙදෝ අන්න ඇවිදින්න ගියාම අසිහියෙන්ම තමයි ඒ කටයුත්ත කෙරෙන්නේ. අර අපි දන්නා පරිසරය කියලා ඉන්දියාවට මොකද නොදන්නා බවක් තමයි එතන වැඩි වැඩියෙන් තියෙන්නේ. එතකොට මෙන්න මේ හුරුපුරුදු ගමන තමයි සංසාර ගමන. පුනක් පුනං ආගච්ඡති නැවත නැවත එනවා. අන්න මේ තැනත්ත නැවත නැවත දත් මදිනවා. නැවත නැවත මේ විදියට ආහාර ගන්නවා. නැවත නැවත රැකියාවට යනවා. නැවත නැවත ගෙදර එනවා. නැවත නැවත පවුවදා උදේට රැකියාවට යනවා. නැවත නැවත දරුවන්ගේ කටයුතු කරනවා. නැවත නැවත ඒ තමුන්ගේ ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ කටයුතු කරනවා. නැවත නැවත ඥාතීන්ගේ කටයුතු කරනවා. ඔන්නේ නැවත නැවත කිරීම තමයි ඔය සංසාර ගමන. හුරු පුරුදු කම්ෆර්ට් සෝන් එක ඇතුළේ ඉන්න එක තමයි ඔය සංසාර ගමන. ඒකෙන් පිටපයින්නවා කියන්නේ හැම වෙලේම වෙහෙස දනවන සුළුයි. අර විදියට තර්ජනයක් අපිට පෙන්වන සුළුයි. නමුත් අපි මේ ප්‍රතිපදාව විදිහ හැම වෙලේම කියනවා අන්න ඒ සුපුරුදු විදිහට නැතුව වෙනස් විදිහක කරන්න. දත් මදින්නේ දකුණු අතනං හුරු වම් මතෙන් දක්නදලා බලන්න. අන්න එතකොට දතක් දතක් හිත හිත මදින්න වෙනවා. හුරු පුරුදු අතෙන් ආහාර ගන්නෙ නැතුව නුහුරු අතෙන් ආහාර අරන් බලන්න. ඒකනම් ඊකෙයියා කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අන්න එතකොට සිහියක් ඉබේම පිහිට වෙනවා. වෙනද සුපුරුදු විදියට කකුල හොඳට තියෙන්නේ නැතුව ඔන්න කකුලේ ආබාධයක් ආපු දවසට ඇවිදීම ගැන ඉබේම සිහිය පිහිට වෙනවා. අන්න අර සුපුරුදු ගමනෙන් පොඩ්ඩක් පිට පැනපු ගමන් ඒක අපිට හේතු වෙන්න පුළුවන් මේ කී විදිහේ ප්‍රතිපදාවක් පුරන්න. ඒ අනතුර තමයි අර ඔපර්චුනිටි එකක් අපිට අරගෙන එන්නේ. අපි දැකලා තියෙනවා ඔය ගෝල් ෆිෂ් කෙනෙක් ඉන්නවා ඔය වීදුරු භාජනයක. ඕකයි තින් කොච්චර කරත් අඟලකට දෙකකට තුනකට වැඩිය ලොකු වෙන්නේ නැහැ. නමුත් අන්න අර මඩ වගුරකට වගේ මේ සතාව ගිහිලා තැරියොත් ජීවිතේ බේරගන්න පුළුවන් වුණොත් සමහර විට කිලෝ 10ක 15ක ගෝල් ෆිෂ් කෙනෙක් අපිට හොයාගන්න පුළුවන්. ජීවිතේ බේරගන්න පුළුවන් වුණොත් කියන ප්‍රශ්නේ එතන තියෙනවා හැම වෙලේම. දැන් සමහර කෙනෙක් අන්න තමුන් ආදරෙන් හදා වඩාගත්ත ඔය වගේ මාළුවෙක් ඉබ්බෙක් ඔය වගේ අඳුරු ජලයකට ගිහිල්ලා මුදාහරිනවා. අනේ ඉතින් ඔළුව අත ගාලා අනේ ඉතින් දැන් ඉතින් සතුටෙන් ඉන්න මෙන්න මෙච්චර හොඳ දැන් වටපිටාවක් තියෙනවා. මේ විදිහට හොඳින් පීනලා කරලා සතුටින් ඉන්න කියලා වතුරට දාන්න වෙන්නේ නැහැ. කොහේ හරි ඉන්න තඩි මාළුවෙක් ඇවිල්ලා අර කවද හැගෙන යනවා. හරි ලස්සන වීඩියෝස් දෙනවා YouTube එකේ බලන්න පුළුවන්. අන්න මේ විදිහේ හුරතලෙක් ජලයට නිදහස් කිරීම. නිදහස් කරලා වැටෙන්නෙම කටට තමයි. අන්න එහෙම අරගෙන යනවා. ඉතින් ඒ විදිහ අනතුරක් අනිවාර්ය තියෙනවා. නමුත් අනතුර තියුණාට මොකද ඒ අනතුර තුලින් තමයි අපි මේ විදිහ සනසීමක් හොයාගෙන යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් එළියට බහලා එනකොට කොච්චරනම් හිතේ වෙහසක් තියෙන්නේ නැතිද? අර විදියට රජකමක් දමලා ගහලා අර විදියට ප්‍රිය භාර්යාවක් අතහැරලා දෙමව්පියවත් අතහැරලා දරුවෙක් අතහැරලා එනකොට එහෙම ගිහිල්ලා අර අර්ථයක් නොපෙනි එළියක් නොපෙනි අවුරුදු 6ක් විතර අර එහෙම ගත කරනකොට කොච්චරනම් හිත තුල වෙහසක් පීඩාවක් එන්නේ නැතිද? නමුත් ඒ වෙහස පීඩාව තුලින් තමයි අන්තිමට අර විදිය සැනසීමක් ලං කරගත්තේ. එතකොට මේ ආනන්ද හාමුදුරුවන්ගේ කතන්දරෙත් මෙතෙන්දි තියෙනවා. අන්න යම්කිසි අනතුරක් ගන්නවා. ඒ විදියට අනුග්‍රහ කරන්න ගියාම ඒක තුලින්ම අනතුරක් ගැළපිලා එනවා. ඉතින් ඒ දක්ෂකම තියෙන්න ඕනේ ඒ යේදෙන ස්වාමීන් වහන්සේගේ අන්න ඒ අනතුර තුලින් බේරිලා කටයුතු කරන්න. එහෙම නැත්තම් ගොඩ දෙනෙක් හසු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ විදිහට අවැඩකට යොමු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ශික්ෂාපද බර ගණනාවක් තියෙනවා. මෙන්න මේ භික්ෂුණීන්ට අවවාද කිරීම පිළිබඳ. එතකොට ඔය සති දෙකකට සැරයක් බොහෝය කරනකොටත් හැම වෙලෙම විමසීමක් කරනවා. මේ විදිහට භික්ෂුණීන්ට අනුග්‍රහ කරාද? මේ විදිහට භික්ෂුණීන්ට අවවාද කරාද කියලා. ඒ මොකද ඒ පිරිසට නිතර නිතර අනුග්‍රහ කරන්න, නිතර නිතර අවවාද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි පැනවීමක් සිද්ධ කළා තියෙනවා. ඊළඟට වස් කාලේදී වුණත් අන්න භික්ෂුණීන් වහන්සේලාට වස් වසන්න බෑ. අහල පහල භික්ෂූන් නැත්තම්, අහල පහල භික්ෂූන් නැත්තම් වස් කාලේදී වස් වසන්න හැකියාවක් නැහැ. මොකද හේතුව අන්න අර විදිහට අවවාද ලබන්න හැකියාවක් නැති නිසා. ඉතින් ඔය අවවාද සමහර විට පැනලා දෙන්න ගිහිල්ලා තියෙනවා, සමහර විට වැඩියෙන් අවවාද දීලා තියෙනවා. ඉතින් ඕක ඉතින් බොහොම ස්වභාවික දෙයක්නේ. සාමාන්‍ය ඔය විදිහට කාන්තාවක් දැක්කහම, ඒ විදිහේ පිරිසක් දැක්කහම අන්න නැති ධර්ම කරුණුත් මතුවෙලා බොහොම වටිනා ධර්ම දේශනාවල් ඉදිරිපත් වෙලා ඉන්න පුළුවන්. ඒකට අර ඉතින් අර බොඩි කෙමිස්ට්‍රි එකත් හොඳට වැඩ කටයුතු කරනවා. මේ ශරීරයේ ආයි අලුතෙන් හදලා ගන්න දෙයක් නැහැ. ඔය වගේ දේවල් වලට, ඔය වගේ හැඟීම් වලට මෛතුණේටම හැදිච්ච ශරීරයක් තමයි මේක. වර්ගයාබෝ කිරීම සඳහාම හැදිච්ච ශරීරයක් තමයි මේක. එතකොට අපි නොදන්නවා වුණාට සමහර විට කෙනෙක්ගේ මූණ දැකීම පමණින්ම ඒ කතාව ලියවිලා ඉවරයි. ඊළඟට අපේ නහයට අපිට දුන්න දැනුණත් සමහර විට ඒ නහය තුලින් අනේ යම්කිසි ඒ දැනෙන සුවඳ දනවන ඒ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක්ගේ අන්න දැනෙන ඒ දේවල් තුලින් අපේ මොලේ හඳුනගෙන ඉවරයි, ආ මෙයා මට සුදුසු සහායකෙක් කියන එක. මෙයා මේ විදියට මේ ඥානමය අනුව මට ගැළපෙන සහායකෙක් කියන එක තේරුම් අරගෙන ඉවරයි. ඒ තීරණේ අරගෙන ඉවරයි. පස්සේ තමයි හිතවිලි ඇති වෙන්නේ. පස්සේ තමයි අදහස් පහළ වෙන්නේ. ආ මෙයා හොඳට හිනා වෙනවා. මෙයාගේ කතාව ලස්සනයි. මෙයා එක ගත කරනකොට මගේ හිතට අමුතු සතුටක් එනවා කියලා ඒ කටයුතු එන්නේ පස්සේ තමයි. ඊට කලින්ම තීරණේ අරගෙන ඉවරයි. එතකොට ඇහැකට ඇහැක් කතා කරනවා. අර විදියට නාසය තුලින් නොයිකුත් අර යම්කිසි කෙමිකල්ස් ගමන් කළා ඒ තැනැත්තාව අඳුන ගැනීමක් සිද්ධ කරනවා. ඒ කෙමිකල් සිග්නල්ස්, ඒ විදිය සංඥා අපි නොදැනීම ගමන් කළ ඉවරයි. එතකොට තීරණේ අරගෙන ඉවරයි. අන්න පස්සේ හිතනවා, කල්පනා කරනවා, මෙයා හොඳ කෙනෙක්, මෙයාගේ කටයුතු මට ප්‍රියයි, මෙයා එක ගැට ගන්නකොට මට හිතට සතුටක් ඇති වෙනවා කියලා අන්න ඒ හිතවිලි පහළ වෙනවා. අරගත්ත තීරණේ සාධාරණීකරණය කරන්න. ඕක තමයි ඔය අපි හිතලා කල්පනා කරලා ගන්නවා කියන තීරණවල ස්වභාවය. දැන් පහුගිය දවසක කොල්ලෙක් ඇවිල්ලා කියනවා, දවස් හතක් භාවනා කරනවද අදම ගෙදර යනවද කියලා තීරණය කරගන්න බෑ. මොකද්ද මේකට හේතුව? මම කැමති මේ සිහිය වඩන්න. නමුත් අපේ ගෙදර කට්ටිය කියනවා මේ විදිහට මේ භාවනා කරන්න යන්න එපා, ඒක ඔයාට හොඳ නෑ කියලා. ඊට පස්සේ මම එංගලන්තේ ඉඳලා ආවේ, මට මේ කට්ටඩියෙකුත් කිව්වා භාවනා කළ පිස්සු වැඩේ කියලා. ඉතින් මං ගුව එංගලන්තේ ඉඳලා ඇවිල්ලා මේ ලංකාවේ මේ විදිහේ කට්ටඩියෙක් ගාවට ගියා නම් උඹ, ඉතින් උඹ හරියන්නේ භාවනා නොකරන ගෲප් එකකටම තමයි කියලා. වෙන මොනවා කියන්නද? ඒ වයස තරුණ වයසේ ඉන්න ළමේ මේ විදිහේ පරිසරයක ඉඳලා ඇවිල්ලා අන්න මේ කට්ටඩියෙක් කිව්වලු භාවනා කළා පිස්සු වැඩේ කියලා. ඉතින් කොහොම කොහොම හරි දැන් මේකට තියෙන ප්‍රශ්නේ තමයි අන්න අදම යනවද තව සතියක් ඉඳලා යනවද කියන ප්‍රශ්නේ. තීරණය කරගන්න බෑ. අන්න අර thinking mind එකට මේ තීරණයක් ගන්න බෑ. ඊට පස්සේ තව මිනිස්සෙක් ඇවිල්ලා ඉඳියා, මං ගාව විනාඩි 15ක් දෙනා ඉතල කල්පනා කරලා මොකක් හරි කියන්න. ඊට පස්සේ අර මිනිස්සෙක් කතා කරලා ඉවර වෙනකොටත් තව විනාඩි 15ටත් වැඩිය ගියාද කොහෙදෝ. නමුත් ආම තොලුව අර වැල්ලේ ඔබාගෙන කල්පනා කරනවා. මේ හිතවිලි එක්ක ආරම්භයක් කරනවා. තාමත් තීරණය කරගන්න බෑ. ඊට පස්සේ මොකද කරේ? කවුරු හරි හලලා ගියපු කාසියක් තියුණා. අර කාසිය අරගන්න. ආ ඕකේ එක පැත්තක් 10 කාසියක්. 10 පෙරළුණොත් දවස් 17ක් ඉන්නවා. අනිත් පැත්ත පෙරළුණොත් අදම ගෙදර යනවා කියලා කාසි උඩ දාන්න කියලා කිව්වා. අනේ පෙරළුනේ කොයි පැත්තද? අනිත් පැත්ත. ආදම ගෙදර යනවා. ආ හරි, එහෙනම් මෙන්න කොලේ. හරි අරගෙන යන්න කියලා අන්න පිටත් කරලා යවුවා. කාසියක් දීලා යවුවා. මීට පස්සෙත් ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඒ කාසිය උඩ දාලා තීරණයක් ගන්න. ඔය හිතලා කල්පනා කරලා ගන්න මනස, ඔය බොහොම ඥානයක් විදියට පෙන්වන හිත, මා ගොන් හිතක්. ඔය හිතලා කල්පනා කරලා ගන්න තීරණ අන්තිමට බැලුවොත් මේ හිතලා කල්පනා කරලා ගත්තේ ඒවද කියලා හොයා ගන්නත් අමාරුයි. ඔය දැන්ටම තීරණ අරගෙන ඉවරයි, මේ බොරුවට නිකන් මේ හිතවිලි ගොන්නක් ඇවිල්ලා හරි වටිනාකමක් පෙන්නනවා. අර විදියට මොලේ දැ තීරණය කළ ඉවරයි. ඒක ජස්ටිෆයි කිරීම තමයි කරන්නේ. ආ මේ ගත්ත තීරණය සාධාරණීකරණය කරනවා. ඉතින් ඒ වගේ ශරීරයක් එක්ක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඔකම අයිතුනේටම හැදිච්ච ශරීරයක්. එතකොට අර විදියට ඇස් වලින් කතා කරනවා. කෙමිකල් සිග්නල්ස් වලින් කතා කරනවා. ඒ කටහඬෙන් කතා කරනවා. ඒ කතාව තීරණය වෙලා ඉවරයි. පස්සේ තමයි ආ මේම හොඳයි මේම හොඳයි කියලා යම් කිසි පැහැදිලි කර ගැනීමක්, සාධාරණී කර ගැනීමක් සිද්ධ වෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ දැන් මාස්ක් දාලා දැන් ඇස් දෙක විතරනේ පේන්නේ. එතකොට අන්න අර පරිණාමයට පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. දැන් ඉදිරියට හැදෙන පරම්පරාවලට පොඩි අවුලක් වෙලා තියෙනවා. මොකද හේතුව දැන් අන්න මූණෙන් ඒ සංනිවේදනය හරියට වෙන්නේ නැහැ. මාස්ක් එක දැම්මහම එක විදිහට පේන කෙනෙක් මාස්ක් එක ගැලෙවුවහම තව විදිහකට පේන්නේ. අන්න කොවිඩ් වල අනුග්‍රහය පරිණාමයේ වෙන වෙනසට. කලින් විදියට අරක කතා බහ කරන්න බෑ. කලින් විදියට අර විදියට උන දැනීම හැඟීම් හුවමාරු වෙන්න බෑ. ඒ වෙනුවට කොටසක් ආවරණය වෙලා. එතකොට පොඩ්ඩක් නිකන් නොගැලපෙන කපල්ස් ඉස්සරහට වැඩි වැඩියෙන් එකතු වෙන්න පුළුවන්. මාස්ක් එකේ අනුග්‍රහය, පැන්ඩමික් එකේ අනුග්‍රහය විදියට. කොහොමාරි ඉතින් ඔන්න ඔය භික්ෂුණීන්ට අනුග්‍රහ කිරීම පිළිබඳත් ශික්ෂාපද ඔච්චර පැනවෙන්නේ හේතුව ඔන්න ඔය කතන්දරේ තමයි. මේ මෛතුණේකට හැදිච්ච කයක් හිතක් එක තමයි අපි මේ ගනුදෙනු කරන්නේ. ඊට සඳහන් වෙනවා මේ එක එක භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද දෙනවා. එක එක ඔය කලාබරියෝ ගිහිල්ලා අවවාද දෙනවා. බේරන්නම් බැරි වැඩක් තමයි ඕක. භික්ෂුණීන් වහන්සේලා වේවා, මේ සාමාන්‍ය භාවනා කරන්න එන යෝගාවචරයෙක් වේවා, අලුත පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් වේවා, නොයේකුත් කට්ටිය ගිහිල්ලා ඒගොල්ලන්ගේ අවවාද ප්‍රකාශ කරනවා. බොහොම වටිනා විදිහට ගෙනහැර දක්වනවා. ඉතින් ඒ වගේ ගෙනහැර දැක්වුවට මම නම් දකින්නේ නැවත නැවත රැවටෙන මිනිස්යාගේ තමයි දෝෂේ. මොකද ඕන පිස්සෙක් ඇවිල්ලා මොකක් හරි කියපු පමණින් ඒක හිස මුදුනේ තියාගෙන බාර ගන්නවා නම් ඊළඟට තමුන්ට මොනවා හරි අන්තං පහසුවක් උදව්වක් කරපු පමණින් ඒ දැනට බොහොම කල්යාණ මිත්‍රයෙක් කියලා බාර ගන්නවා නම් ඉතින් ඒ බාර ගන්න මිනිස්යාගේ තමයි දෝෂේ. ඒගොල්ලොන්ට තව කල්ප ගානක් සමහර විට වැරදි පඳුරු ගානේ ගිහිල්ලා ගිහිල්ලා දවසක් ගැලපිලා එයි. සමහර විට කල්ප ගානකින් වෙන්න පුළුවන්. මොකද එපමණකට හොඳ නරක අඳුර ගන්න බැරි නම් ඉතින් ආයි ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නිසාම දුකේ දාර පින් අනුමෝදන් කළා. අර ගාතාවක් කියලා ප්‍රාර්ථනා කරා. මොකද්ද මෙන්න මේ කුසල් සම්භාරයේ අනුභවයෙන් මට කල්යාණ මිත්‍ර ආශ්‍රයම වේවා, නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍ර ආශ්‍රයම වේවා. මොකද වැරදි තැනකට වැටුනොත් ආයි ගොඩ ගන්නවා බොරු. සමහර විට කල්ප ගානකට ගොඩ ගන්නව බොරු. වැරදි ක්‍රමයක් ඔළුවට දාගත්තොත් ආයි භාවනා කරනව බොරු. වැරදි තැනක ගිහිල්ලා සද්දාව පිටේවුවොත් ආයි පැවිදිකම් කරනව බොරු. මොකද හේතුව අර දෙමව්පියෝ වගේ තමයි. ඊට පස්සේ අන්න සම්පූර්ණ ඒ මතවාදේ ඔළුවට වැටෙනවා. ආයි හොදලා ඉවර කරන්න බෑ. ආයි තලලා කොටලා වෙනස් කරන්න බෑ. ස්ථීරවම අර මතවාදේ වැටෙනවා. සමහර විට කල්ප ගානක් යන තරමට අර මතවාදේ වැටෙනවා. ඉතින් ඒ වගේ ලෝකෙක අපි කොහොමද සත්‍ය හොයාගෙන යන්නේ? අන්න තමුන්ට තමයි වගකීම ගන්න වෙන්නේ. වෙන කෙනෙක් යම් කිසි උදව්වක් කරපු පමණට ඒ තැනත්තා සත්පුරුෂයෙක් කියලා හිතන්න යන්න එපා. බලන්න මේ උදව්ව කරන්නේ මොන වගේ හේතුවක් නිසාද? ඇයි මේ විදියට මට උදව් කරන්නේ කියලා පොඩ්ඩක් විමසීමක් කරන්න. ඒ වගේ වැරදි තැන සද්දාව පිටවන්න යන්න ඕනේ නැහැ එකපාරට. ඉතින් කොහොම හරි අන්න කාලෙත් එක්ක තමයි ඕක නිරූපණය වෙන්නේ. කාලෙත් එක්ක තමයි ඕක තීරණය වෙන්නේ. ඒ තැනත්තට ටිකක් කර අපි කියන්නේ වටපිටාවේ පහසුව හදලා දෙන්න. ඒ තැනත්තට නිදහසේ කටයුතු කරන්න ටිකක් අවස්ථාව ලබා දෙන්න. ඒ තැනත්තට පොඩ්ඩක් කාලේ ලබා දෙන්න. එතකොට ඔය කවුරු කවුරුත් අර හැංගි හැංගි වෙස් බැඳට නටන්නේ වෙන්නේ ලිපිට කිව්වා වගේ, කවුරු කවුරුත් තමුන්ගේ ඇතුලේ තියෙන කුණු කන්දල් ටික කොයිලා හරි විවර කරනවා. අන්න ඒ විවර කරහම් බලන්න පුළුවන් නියම චරිත ස්වභාවේ. සමහර විට මෙච්චර කාලයක් අර අවුරුදු ගාණක් උපයගත දේ එක දවසින් විනාශ කරගන්නවා මොකක් හරි ගොන් කතාවක් කියලා. තමුන්ගේ නිවැරදි ස්වභාවය විවර කරනවා. ඒ විවර කරාට පස්සේ සමහර විට අමුතු අජුවක් තමයි ඉතින් මතුවෙලා එන්නේ. ඒ විදිහට වටපිටාවේ පහසුව පොඩ්ඩක් හදලා දුන්නහම අන්න මොකද වෙන්නේ, රංගනේ පොඩ්ඩක් අමතක වෙලා එක පාට නිවැරදි ස්වභාවය මතුවෙනවා. දැන් ඒ වගේ මේ කාලෙත් එක්ක පොඩි ගනුදෙනුවක් කරන්න. එක පාට මේකම හරි මෙයම නිවැරදි අනිත් සියල්ල බොරු කියලා මතයක් ගන්න ඕනේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන අදහසින් ඉඳලා බලන්න. ඒ ශක්තිය නැත්තම් ඉතින් මේ වගේ ගමනක් යන්නේ එක හරි අමාරුයි. ඒ හරි තැන වැරදි තැන අඳුරා ගන්න බැරි නම් මේ වගේ ගමනක් යන්නේ අමාරුයි. කල්ප ගණනාවක් තව යන්න ඉඩ තියෙනවා. බලමු ඊළඟ ලෝක විනාශයෙන් පස්සේ ඊළඟ මතුවෙන බුද්ධ ශාසනයකවත් ගොඩ යන්න පුළුවන් වේද කියලා. මොකද මේ හරි වැරද්ද අඳුරා ගන්න බැරි නම් ඒක හරිම අමාරු වැඩක්. ඒක හරිම අපහසු වැඩක් මේ වගේ සාසන ප්‍රතිපදාවක යෙදෙනවා කියන්නේ. ඉතින් කොහොම කොහොම හරි අන්න එක එක කට්ටිය ගිහිල්ලා අවවාද දෙනවා. එක එක ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා අවවාද දෙනවා. නිකම්ම පෙට්‍රල් ගහගෙන ගිහිල්ලා අවවාද දෙනවා. ඊට පස්සේ ඔන්න සම්මතයක් පනවනවා, ශික්ෂාපදයක් දානවා. ඔය එක ළඟ තියෙන ශික්ෂාපද හතරක් මම මේ කියාගෙන යන්නේ භික්ෂුණීන්ට අවවාද දීම පිළිබඳ. අන්න කියනවා සම්මත කරපු කෙනෙක් මිසක් යන්නේ නැහැ. සම්මත කළ සංඝයා එකතු වෙලා මෙන්න මෙයාව තමයි අපි අවවාද දෙන්නේ යවන්නේ කියලා සම්මත කරපු කෙනෙක් මිසක් යන්නේපා කියලා ඔන්න එක ශික්ෂාපදයක් පනවනවා. ඊට පස්සේ දැන් සම්මත කරපු කට්ටිය විතරයි යන්නේ. ඔන්න දැන් සම්මත කරපු කට්ටිය ගිහිල්ලා කල්ුවර වැටෙනකන් පැය ගණන් අවවාද දෙනවා. සම්මත කරපු පිරිස. ඊට පස්සේ කියනවා සම්මත කළාට කමක් නැහැ, ගියාට කල්ුවර වැටෙනකන් අවවාද දෙන්න යන්න එපා. ඒ වෙනුවට එළිය තියෙන වෙලාවේ ආපහු නික්මිලා එන්න ඕනි. ඊට පස්සේ ඔන්න දැන් සම්මත කරපු කට්ටිය එළිය තියෙන වෙලාවේ ඒත් අන්න නැවත හැම එළියෙම ගිහිල්ලා අවවාද දෙනවා. එතකොට කියන සුදුසු සමයේ හැර භික්ෂුණී ආරාමයකට ගිහිල්ලා අවවාද දෙන්න යන්න එපා. ඔන්න තුන්වෙනි ශික්ෂාපදයකුත් පැනෙවුවා. මොකද සුදුසු සමයේ අන්න අසනීප වුණ වෙලාවකදී හැරෙන්න ගිහිල්ලා අවවාද දෙන්න යන්න එපා. ඒ වෙනුවට ඒගොල්ලන්ට එන්න කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ওই විදිහේ ශික්ෂාපද තුනක් පැනෙවුවාට පස්සේ තාමත් ඉතින් අර කොහොම කොහොම හරි ගිහිල්ලා සුදුසු කාලෙදී ඉර බහින්න කලින් ගිහිල්ලා අර විදියට සම්මත කරන ලද භික්ෂුවක් ගිහිල්ලා ඔන්න අවවාද කරනවා. ඉතින් එහෙම කරගෙන යනකොට දැන් අර යන්න බැරි කට්ටිය ඉන්නවනේ, ඒගොල්ලන්ට හිත අමාරු නිසාද කොයිද? අර යන කට්ටියට කියනවා මේගොල්ලෝ මේක එක වාසි සඳහා තමයි මේ විදියට ගිහිල්ලා අවවාද කරන්න කියලා. අන්න අර යන කට්ටියට මඩ ගහනවා. ඊට පස්සේ කියනවා එහෙම මඩ ගැහුවොත් ඔන්න තව අපත්‍යක් වෙනවා කියලා හතරවෙනි ශික්ෂාපදයකුත් පනවනවා. ඔන්න භික්ෂුණීන්ට අවවාද දීම පිළිබඳ තියෙන ශික්ෂාපද. එතකොට ඕක නිසාමද කොහෙදෝ මේ අවස්ථාවේදී නන්දක හාමුදුරුව කියනවා යන්න කැමති නැති කතාවක්. නන්දක හාමුදුරුව යන්න කැමති නැහැ මේ විදිහට අවස්ථාවකට එළඹෙන්න කැමති නැහැ. මේ විදිහට භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න කැමති නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් අන්න භාග්‍යතුන් වහන්සේ යම් කිසි සිද්ධියක සඳහන් කරාම නන්දගේම කරන්න එපා, පොඩ්ඩක් ඒ පිරිසටත් අනුග්‍රහයක් කරන්න, ඒ පිරිසටත් ඒ විදිහේ උදව්වක් උපකාරයක් කරන්න, ඔබ මෙහෙම දක්ෂයෙක් කියලා කිව්වහම තමයි අන්න නන්දක හාමුදුරුව ඒ අවස්ථාවට යොමු වෙන්නේ. ඒ අවස්ථාවට යොමු වෙලා අර විදියට හරි එහෙනම් ඔන්න ගිහිල්ලා කියනවා මෙන්න මේ විදියට ප්‍රශ්න අහලා විමසීමක් තමයි වෙන්නේ. එතකොට ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවේම අහන්න. තේරෙනවා නම් තේරෙනවා කියන්න, නැත්නම් නැහැ කියන්න. සැකයක් තියෙනවා නම් විමතියක් තියෙනවා නම් ඒ වෙලාවෙම විමසන් කියලා කියනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පැවරීමක් කරන්න හේතුවත් සමහර විට තව තව අහගෙන ඉන්නකොට මේ පිරිසට තේරෙයි මේ දේශනාව අමුතු විදියක උපමා උපමේය ගලපමින් තමයි මේ ස්වාමීන් වහන්සේ කරගෙන යන්නේ. එතකොට උපමාවක් කියපු ගමන් පාටලෝ ගන්නවාම තමයි. මන් දන්නේ පුදුම ලෙඩක් ඒකනම් අර ඇඟිල්ල දික් කළ පෙන්නුවාම ඇඟිල්ල දිහාම බලනවා. මේ හඳනේ පෙන්නන්නේ හඳ පෙන්නුවට මොකද ඇඟිල්ල දිහාම තමයි බලන්නේ. මම දවසක් එක්කෙනෙක්ට කිව්වා මොකද්ද මේ වාඩි වෙලා දැන් සිහිය පීටෝගෙන ඉන්නකොට අන්න මේ ක්‍රියාවලියක් යනවා. ඒක නිකන් ගඟක් ගලනවා වගේ ක්‍රියාවලියක්. ඉතින් ඒක දිහා විවේකයෙන් සිහියෙන් බලාගෙන ඉන්න මොනවද දැනෙන්නේ කියලා හඳුන ගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ මනුස්සයා ඕක අහගෙන ගිහිල්ලා මාස 4කට විතර පස්සේ ඇවිල්ලා කියනවා දෙයියෝ සාක්කි මොකද්ද ස්වාමීන් වහන්සේ මට ඉස්සර දවසක මෙහෙම කිව්වා. අපේ පැත්තේ ගඟවල් නැහැ මම ඉන්නේ අනුරාධපුරේ. ඒක නිසා මං කරපු වැඩේ අර යෝදැලෙන් එන වතුර ටික හිතෙන්ම වාගෙන අන්න මේ වතුර ගලනවා මේ විදියට ගලනවා මෙහෙම ගලනවා කී කිය තමයි පහුගිය කාලේ වැඩ කරේ කියලා කිව්වා. අන්න උපමා දීමේ ආනිසංස පක්ෂය. ඉතින් මට පොළව පලාගෙන යන ගානට මොකද මගෙන ගොන්කම මේ වගේ මිනිස්සෙට උපමාවක් කියලා. ඉතින් උපමා උපමේ වලින් කතා කරාම හරි අමාරුයි. බලන්නේම අර ඇඟිල්ල දිහා නෑ මේ හඳ පෙන්නන්නේ නමුත් පේන්නේ ඇඟිල්ල. ඉතින් ඒක නිසාමද කොයිද කියන නැවත මේ ප්‍රශ්න කරන්න. තේරුණා කියන්න නැත්තම් නෑ කියන්න. මොකද අපි තේරුණා කියලා හිතා ඉඳියට ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේ වෙන දෙයක්. අපිට ඇහෙන්නේ කියන දේ නෙමෙයි, ඒනොට අහන්න ඕනි දේ තමයි අපිට ඇහෙන්නේ. අහන්න ඕනි දේ තමයි අපිට ඇහෙන්නේ. අපේ ඔළුව ඇතුලේ අහන්න ඕනි දේ තමයි අපිට ඇහෙන්නේ. කියන දේ අපිට ඇහෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ නැවත නැවත අපිට දකින්න පුළුවන් මේ විදියට කෙනෙක්ට යම්කිසි පාරක් පෙනෙනකොට එයාගේ ඔළුව ඇතුලේ වැඩ කරන යම්කිසි ස්ක්‍රිප්ට් එකක් තියෙනවා. ඒකම තමයි එයා නැවත නැවත ගන්න. එයාට මොන දේ කිව්වත් අර කියපු දෙයින් පිට අර එයාගේ ඔළුව ඇතුලේ වැඩ කරන දෙයින් පිට දෙයක් තේරෙන්නේ නැහැ. මොකද හේතුව අන්න අර විවෘත බැල්මක් නැහැ. ඒ වෙනුවට අමුතුම ලෝකෙක හිර වෙලා අන්න ඒකට මේ ප්‍රතිපදාව ගලපන්න උත්සාහ කරනවා. ඒකට මේ ප්‍රතිපදාව ඇතුළත් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේ අවස්ථාවක හරිම අමාරුයි කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ කියන්නේ. දැන් දපාවගේ දවස කොල්ලෙක් ආවා. මේක කියනවා මම අලුතෙන් ආවේ මම මේ වගේ වැඩවලට හරි කැමැති මම පැවිදි වෙනත් හිතාගෙන ඉන්නවා. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ රාගේ නැති කරන්න බෑ. රාගේ නැති කරන විදිය කියලා දෙන්නකෝ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. ඉතින් කෝවා තාම කල්ලරි තාම ආපු ගවන්නේ දැන්ත මේක කරන්නකෝ පස්සේ බලමුකෝ ඒක කියලා. ඔන්න දැන් ඇවිදින්න වාඩි වෙලා ඉන්න විදිය ගැන කියලා දුන්නා. දැන් ඊට පස්සේ ඔන්න දැන් සතියක් හමාරක් ගෙවිලා ගියාම දැන් මේ තැනත්තාම ඇවිල්ලා කියනවා මොකද්ද මේ හිතවිලි ආරාධනාවක් නැතුව එනවා. ඒ වගේම මේ හිතවිලි ආවට මොකද ආරාධනාවක් නැතුව පිට වෙලා යනවා. මට ඒ දෙකම සිහියෙන් දැනගන්න පුළුවන් කියලා අන්නර වார்த்தාවක යම් කිසි කොනක මේ විදිහේ වார்த்தාවක් මේ විදිහේ වාක්‍යයක් ලියවිලා තියෙනවා. ඊට පස්සේ මම ඇහුවා දැන් ওই වාක්‍ය හරි නේද? මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? ඔව් හිතවිලි එනවා ආරාධනාවක් නැහැ. හිතවිලි පිට වෙලා යනවා ආරාධනාවක් නැහැ. එතකොට දැන් එදා මුල්ම දවසේ අහපු ප්‍රශ්නේ මතකද? ප්‍රශ්නේ මතකයි. මොකද්ද ඇහුවේ? මේ විදියට රාගේ නැති කරන විදියක් ඇහුවා. දැන් ඒකට කොහොමද මේක ගැලපෙන්නේ කියලා කියන්න ගිහිල්ලා මේ පුදුම වෙලාවක් ගන්න වුණා. ඒකයි මේකයි ගලපලා දෙන්නේ. මේ තැනත්තාම නොදැනීම ප්‍රකාශ කරනවා මේ හිතට එන හිතවිලි අපේ ආරාධනාවක් නැතුව එනවා. අපේ ආරාධනාවක් නැතුව පිට වෙලා යනවා. එතකොට රාගේ කියන්නෙත් ඔයගේ අපේ ආරාධනාවක් නැතුව එන හිතිවිල්ලක්. අපේ ආරාධනාවක් නැතුව පිට වෙලා යන හිතිවිල්ලක්. එතකොට ඒක එන්නෝ යන්නෝ කියන අදහසින් බැලුවනම් ඔය කියන තරම් ඕකේ භයානක ස්වභාවයක් නැහැ. අපි හිතන අනේ වෙනුවට රාගේ නැති ලෝකයක් හොයාගෙන යන, ඉන්ධන නැති ලෝකයක් හොයාගෙන යන, ඒක නෙමෙයි නියම ක්‍රමේ. ඉන්ධන තියෙනවා, ඇවිලෙන ස්වභාවය තමයි නැති වෙන්නේ. ඉන්ධන තියෙනවා, ඇවිලෙන ගතිය තමයි අඩු කරන්නේ. එහෙම නැතු ඉන්ධන ලෝ නැති ලෝකයක් හොයාගෙන ගියාට කවදාවත් ඒක සාර්ථක කරගන්න බෑ. සමහර විට බ්‍රහ්ම ලෝක දක්වා ගිහිල්ලා ඉන්ධන නැති ලෝකයක් හොයාගෙන ගිහිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ගාවටම ඇවිල්ලා කියනවා, මම මෙහෙම හොයාගෙන ගියා, නමුත් මට මහා බ්‍රහ්මයා කිව්වා ඇයි මෙච්චර දුර ආවේ පෙට්‍රල් පුච්චගෙන, අපරාධනේ ඉන්ධන පුච්චගෙන, ඉන්ධන ලැක්ති ලෝකයක් හොයාගෙන මෙච්චර දුර ආවේ? අර භාග්‍යවතුන් වහන්සේ ගිහිල්ලා අහන්න තියුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, උඹත් ඉතින් කොහොම හරි රවුම් ගහලා අන්තිමට මගේ ළඟටම ආවා නේද කියලා කියලා කියනවා. ඉන්ධන නැති ලෝකයක් හොයන්න බෑ, ඒ වෙනුවට මෙන්න මේ ඇවිලීම නැති ලෝකයක් තමයි හොයන්නේ. ඉන්ධන තියෙනවා, නමුත් ඇවිලෙන්නේ නැහැ. එතකොට ඒ තැනත්තර ඉන්ධන තියෙනවා ආද කියන ගැටලුවක් මතුවෙලා එනවා. ඇවිලීමක් නැත්තම් ජොන්න ඔය විදිහේ වෙනසක් තමයි වෙන්නේ. ඒ වෙනස අත්දකින්න පුළුවන් තම තමුන්ට. කලින් තරම් ඇවිලෙන්නේ නැහැ කියන වෙනස අත්දකින්න පුළුවන්. එතකොට කොහෙද මේ අපේ අවධානය තියෙන්නේ කියලා ගත්තොත්, කොහෙද මේ අවධානය වැඩි වැඩියෙන් කරක් ගහන්නේ කියලා ගත්තොත්, අමුතු නොදන්නා භූමියක තමයි මේ අවධානය තියෙන්නේ. අර විදියට හුස්ම දෙකක් අතර තියෙන හිස්තැනක් මුලින් අඳුර ගන්නවා. හුස්ම දෙක අතර තියෙන හිස්තැනක් පේනවා. අවුරුදු 7ක 8ක ළමයෙක් කියනවා, අන හුස්ම දෙක අතර හිස්තැනක් මට පේනවා. ඇතුල් වෙන පිට වෙන හුස්ම දෙක මට වෙන්කල අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ මට හුස්ම දෙක අතර හිස්තැනක් පේනවා. එහෙම බලාගෙන ඉන්නකොට ඔන හුස්ම කෙටි වෙනවා, හිස්තැන ලොකු වෙනවා. අන්තිමට හුස්ම නැති වෙලා ගිහින් හිස්තැන විතරක් ඉතුරු වුණා. හරිම සරලයි. අන්න වැඩි. හුස්ම තියුණා, ස්තන වැඩි වුණා, හුස්ම නැති වුණා, ස්තන විතරක් ඉතුරු වුණා. අපි කියන නිහඬේ හඬ කියනවා. හිතවිලි දෙකක් අතර තියෙන හිස්තන කියලා කියනවා. හුස්ම දෙකක් අතර තියෙන හිස්තන කියලා තියෙනවා. ඔන්න ඔය කොයි දේ වුණත් ඕකම තමයි. කෙලවල රසය කියලා කියනවා. ඔය කොයි දේ වුණත් ඒක තමයි. අන නිවන් රසයි කෙල රස. නිවන් රස තමයි ඔය කෙලවල තියෙන. නමුත් ඒකට අපේ අවධානය ගන්න හරි අමාරුයි. ඒක අල්ල ගන්න හරි අමාරුයි. ඒ වෙනුවට අපේ හිත හැම වෙලේම හොයාගෙන යන්නේ අන්න අර කුප්පන දේවල්, අපි අවස්සන දේවල්. දත් 32ක් තියෙනවා නම් ඒ රිදෙන දත් විතරනේ අල්ලන්නේ. ඉතුරු 20 31ම නිවන්. නමුත් අන්න හැම දෛලේම කියනවා, අම්මෝ දතක් රිදෙනවා, දතක් රිදෙනවා, දතක් රිදෙනවා. දොස්තර කෙනෙක් ගාවටවත් යන්න වේද දන්නේ මේ දවස්වල මේ කෝවිඩ් තියාගෙන කොහමද යන්නේ කියලා අන්න හඬනවා වැළපෙනවා. නමුත් අර රිදෙන දත්ත විතරයි මේ තැනත්තගේ අවධානයට අහු වෙන්නේ. රිදෙන්නේ නැති 31 දැනටම නිවන්. තොන් ඔය ගැටලුව තමයි තියෙන්නේ. අපි හිත හැම වෙලේම අල්ලන්නේ අන්න අපිව අවුස්සන දේවල්. ඒ දේවල් වලට තමයි පහසුවෙන් අවධානය ගලාගෙන යන්නේ. නමුත් අන්න නැවත නැවත මේක පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා, සද්දේ සද්ද අතර නිහඬ භවයේ හඬ ඇහෙනවා, හිතවිලි අතර හිස්තැන් තියෙනවා, හුස්ම කෙටි වෙලා හිස්තැන ලොකු වෙනවා කියලා අන්න අර දන්න දේ හරහා නොදන්න දේ ටික ටික මේ තැනැත්තාගේ අවධානයට හසු වෙනවා. එතකොට සමහර කෙනෙක් නිහඬ භවයේ හඬ හඹාගෙන යන්න උත්සාහ කරනවා. හුස්ම දෙක අතර තියෙන හිස්තැනට බලෙන් අවධානය තියාගෙන ඉන්න උත්සාහ කරනවා. හිතවිලි අතර තියෙන හිස්තැන අල්ල ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයවල් ඉතින් ඔය බාහිර ලෝකයේ උත්සාහයවල් වලට සාපේක්ෂව හොඳයි. නමුත් ගොඩක් වෙලාවට ඔළුව කැක්කුමක් විතරයි ඉතුරු වෙන්නේ. අරස සමාරු විතරයි ඉතුරු වෙන්නේ. ඒ වෙනුවට අන්න මේක නිකන් අමුතු ශිල්පයක් තියෙන මෙතන. මේක නිකන් අර ගෑනු ළමේ කියාලු කරගන්නවා වගේ ශිල්පයක් තමයි තියෙන්නේ. පැය 24ම හැම වෙලේම කෝල් කර කර පස්සෙන් වැටිලා ඉඳියොත් මේ කමොන පිස්සෙද්ද කියලා නිතෙන්නේ. ඒ වෙනුවට ඒ ශිල්පේ තේරුම් ගන්න ඕනේ. ඒ ශිල්පේ තේරෙන්නේ නැත්නම් ඉතින් මේ වගේ වැඩක් කරන්නේ කොහොමද? පොඩ්ඩක් නිකන් කතා බහ කරනවා. පොඩ්ඩක් නිකන් හිනා වෙනවා. මේම මනුස්සෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා පොඩ්ඩක් පේන්නේ ඉන්නවා. හැබැයි හැම වෙලේම පස්සෙන් යන්න ඕන, තමුන්ගේ தත්ත්වය තියාගෙන පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ සති කීපයක් මාස කීපයක් යනකොට අන්න යම්කිසි විදිහක හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. ඒ හඳුනාගත්තට පස්සේ අන්න එයා ඊට පස්සේ අතෑරලා යන්න ඇති ගානට ඇවිල්ලා නතර වෙනවා. තොන්නෝ ඔය වගේ දෙයක් තමයි ඕක. තොර නිහඬේ හඬ එලෝගෙන ගියාට කවදාවත් ගන්න බෑ. ඒ වෙනුවට ඔලුව කැක්කමක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් විවේකීව සිහිය පිටවගෙන ඉන්න. එන්න කියන්නේ මම එහෙම කෙනෙක් ඉන්නවා. මේ වගේ කෙනෙක් තමයි මම. මේ විදිහට පොඩ්ඩක් හිනා වෙනවා කතා බහ කරනවා. නැවත නැවත ඕක කරනකොට සමහර විට සති කීපයක් ඇතුළත මාස කීපයක් ඇතුළත අන්න නිහඬේ හඬ එලව ගන්න බැරි ගන්නට එන්න පුළුවන්. අවධානය තියෙන්නෙම ඒක දිහාවේ. අවධානය තියෙන්නෙම උස්ම අතරේ තියෙන හිඩසේ. අවධානය තියෙන්නෙම හොයාගන්න බැරි දිහාවක. ඒක හොඳ සලකුණක්. මොකද්ද මේ වැඩේ හරි ගිහිල්ලා කියන්නේ. අර විදිහට කුප්පන දේවල් වල නෙමෙයි අවධානය. ඒ වෙනුවට accounts නැත. මතක නැත. කොහේ ගියාද මොනව වුණාද කියලා මතක නැහැ. මේ ලෝකේ බොඳ වෙලා යනවා. මේ කාලේ ගෙවෙනවා. මොකක් කර කර ඉඳියද කියලා එච්චර අවධානයක් නැහැ. කතා බහ කරනවා මතකෙට යන්නේ නැහැ. ඉතින් ඒක හොඳ සලකුණු. නමුත් ඉතින් ලෝකයට සාපේක්ෂව නම් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ප්‍රතිපදාවට සාපේක්ෂව හොඳ සලකුණු. දැන් ඔය කියන කතාව සම්බන්ධ ලස්සන සිදුවීමක් තියෙනවා. මෙතන තියෙන මේ භික්ෂුණීන් කාන්තාවන් සම්බන්ධ කතාවකුත් හරි හරියට ගැළපිලා එනවා. ඉතින් ඒ වගේ සිදුවීමක් අපි අහලා බලමු. ඒ වගේ කතාවක් පොඩ්ඩක් විමසලා බලමු. ඔන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දානේ පිණ්ඩපාතේ වැඩලා දානේ හොයාගෙන අන්න යම්කිසි ගහක් යට වගේ දානේ වළඳනවා. එතකොට මේ වගේ දානේ වළඳන වෙලාවක මෙහෙම කටයුතු කරනකොට ඔන්න අර යම්කිසි කාන්තාවක්, ඒකත් සඳහන් වෙන්නේ මේ වෙන සාසනයක පැවිදි වුණු කාන්තාවක්, වෙන සාසනයක මේ විදියට පැවිදි දමක් පුරන කාන්තාවක්. එතකොට ඇවිල්ලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දිහා ටිකක් බලාගෙන ඉඳලා මේ හාමුදුරු යම්කිසි විදියක අන්න නිශ්ශබ්දව අර විදියට විවේකෙන් දානේ වළඳන එක දැකලාද කොහෙද කියනවා. බිම බලාගෙන වළඳනවනේ කියලා කියනවා. එතකොට සාරිපුත්තු හාමුදුරු කියනවා, නෑ නැගිනිය, මම බිම බලාගෙන නෙමෙයි දානේ වළඳන්නේ. එහෙනම් උඩ බලාගෙනද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, නෑ නැගිනිය, මම උඩ බලාගෙනත් නෙමෙයි. එහෙනම් උතුර බලාගෙනද? නෑ නැගිනිය. දකුණ බලාගෙනද? නෑ. එහෙනම් හතර දිසාවෙන් වෙන දිසාවක් බලාගෙනද? නෑ. එහෙනම් අනු දිසාවක් බලාගෙනද? ඒත් නෑ කියලා අන්න අර දාපු වචනෙට යම්කිසි ප්‍රතිචාරයක් දක්වනවා. එතකොට මේ ඇත්තටම වාත කේස් එකක්. මේ කොහෙවත් යන කෙනෙක් ඇවිල්ලා මේ විදිහට ලෙඩක් දානවා. නමුත් අර අනුකම්පාවෙන්ද කොහෙදෝ සාරිපුත්ත හාමුදුරුව මෙයාට මේ අමුතු බණ කතාවක් කියලා දෙනවා. බිම් බලාගෙන වළඳනවා නේද කියලා වහම, නෑ මම බිම් බලාගෙන නෙමෙයි වළඳන්නේ. එහෙනම් උඩ බලාගෙනද? නෑ, උඩත් බලලා නෑ. හතර දිසා බලාගෙන, ඒත් නෑ. එහෙම නැත්නම් අනු දිසා බලාගෙන, ඒත් නෑ. ඇත්තටම මේ රහතන් වහන්සේ කෙනෙක් දානේ වළඳන්නේ කොහේ බලාගෙනද කියන ප්‍රශ්නේ හොඳ විමසන්න වටින ප්‍රශ්නයක්. දැන් අපි අර කලින් කිව්වා නිහඬේ හඬ ගැන, කලින් කිව්වා සිතවිලි දෙකක් අතර තියෙන හිස්තැන ගැන, කලින් කිව්වා මේ විදිහට හුස්ම අතර තියෙන හිස්තැන ගැන. එතකොට මේ අවධානය මේ විදිහට ඒ හිස්තැනටම මාරුණු කෙනෙක් දානේ වළඳන්නේ කොයි දිසාව බලාගෙනද? මේ නාම රූපයෙන් ඒ විඥාණය මිදිලා ගියපු කෙනෙක් දානේ වළඳන්නේ කොයි දිසාව බලාගෙනද? උඩ බලාගෙනද, බිම බලාගෙනද, අනු දිසා බලාගෙනද, හතර දිසා බලාගෙනද දානේ වළඳන්නේ කියන එක හොඳ විමසිය යුතු ප්‍රශ්නයක් තමයි. මේ අවධානය තියෙන්නේ කොහෙද කියන එක විමසිය යුතු ප්‍රශ්නයක් කියනවා. සාමාන්‍ය අහලා තියෙන කතන්දරේ වනම් මොකද්ද, රහතන් වහන්සේ කෙනෙක්ගේ ඇස කොහෙවත් පිහිටන්නේ නැහැ කියලා. එතකොට බලනවා පේනවා, අපි දිහාම බලනවා පේනවා. නමුත් බලන්නේ අපි දිහාද, එහෙම නැත්නම් වෙන කොහෙද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අර විදියට අර බැල්ම තියෙන්නේ විනිවිද යන බැල්මක් තමයි තියෙන්නේ. ඒතර අවධානය කොහෙද තියෙන්නේ කියන විමසීම අතරම අමුතු විදිහේ කතාවක්. ඉතින් ඔකට නිකන් අද කාලේ එකක් ගලපන්න උත්සාහ කරොත් අනර සෝෂල් නෙට්වර්ක් කියලා ඒ දවස්වල ඔය Facebook කතාව ගැන ෆිල්ම් එකක් ඇවිල්ලා තිබුණා. එතකොට ඒකේ මෙන්න මේ Facebook කාර්යයට නඩු වැටෙනව බර ගානක්. ඇත්තටම ඔය ශිල්ප ඔක්කොම දිනු කරලා තියෙන කාගෙන් හරි හොරා කාලා තමයි. කාගේ තියෙන හරි තියෙන අයිඩියා එකක් හොරකම් කළා තමයි ගොඩක් වෙලාවට ඔය වගේ ශිල්ප බිහි කරගෙන තියෙන්නේ. ඒ හින්දාම නඩු වැටෙනවා. නඩු යනකොට ඔන්න යන බරපතල නඩු අවස්ථාවක මේ තැනත්තගෙන් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් ඇහුවාම මේ වීදුරුවෙන් එළිය බලාගෙන ඉන්නේ. එළිය බලාගෙන ඉන්නවා. දෙවෙනි පාරත් අහනවා, තුන්වෙනි පාරත් අහනවා. ඔබගේ අවධානය තියෙනවද මෙතන? එතකොට කියනවා මේ වහින්න පටන් ගත්තා. කාලයකට පස්සේ හොඳ වැස්සක් වහිනවා. ඊට පස්සේ ඔබ හිතනවාද මේ අපේ මේ යන කටයුත්තට අවධානය දිය යුතුයි කියලා? අන්න මම දෙනවා අවම අවධානයක්. මම දෙනවා දිය යුතු අවම අවධානය. මොකද්ද ඒකට හේතුව? මගේ නියම අවධානය තියෙන්නේ අපේ අර යන ව්‍යාපාර කටයුත්තේ. මේ ලෝකේ කාටවත් කරන්න බැරි තරම්, විශේෂයෙන් මේ කාමරය ඇතුලේ ඉන්න මේ අනිත් චෝදනා කරන කට්ටියට කරන්න බැරි තරම් දක්ෂකමක් අපි එතන පුරුදු කරනවා. අනේ එතන තමයි මගේ නියම අවධානය තියෙන්නේ කියලා අමුතු විදිහේ උත්තරයක් ලබා දෙනවා. ඒ වගේ උත්තරයකුත් හොඳයි. මෙන්න මේ වගේ අවධානය කොහෙද තියෙන්නේ? කොහේ බලාගෙනද මේ දාන ගැනීම සිද්ධ කරන්නේ? කොහේ බලාගෙනද මේ ධර්ම දේශනා සිද්ධ කරන්නේ? මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහේ බලාගෙනද කෙනෙක් එක්ක කතා කරන්නේ? අනේ එතකොට අමුතු පැතිකඩක් තමයි ඒකෙන් විවර වෙලා එන්නේ. කෙනෙක් බණිනකොට අන්න බණින වචනවලද මේ අවධානය තියෙන්නේ? බණින වචන දිහාද ඒ ස්වාමීන් වහන්සේ බලා ඉන්නේ? එහෙම නැත්නම් වෙන දිහක් දිහාද? සමහර විට අතරමැද තියෙන හිස්තන ගැන වෙන්නේ නැති අවධානය. අහන්නේ ප්‍රශ්නෙටමද උත්තර දෙන්නේ? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයකටද කියන ඔය දිහා අමුතු කතන්දරයක් මෙතන තියෙනවා. ඉතින් මේ කතාව ටික ටික තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම ඔය අහන ප්‍රශ්නවලටම උත්තර දෙන්න ඕනේ නැහැ. අහන ප්‍රශ්නේ නැතුව එන එකකට උත්තර දෙනවා. එතකොට අර විදියට කොයි බිම් බලාගෙන වළඳනව නේද කියලා අහුවාම මේ තැනැත්තිට අන්න යම් කිසි විදියක ධර්මය කියලා දෙන්න උනන්දු වෙනද කොහෙද? ඒ විදිහේ අනුකම්පාවකින්ද කොහෙද කියනවා? නෑ මම බිම බලන්න නෙමෙයි වළඳන්නේ. එහෙනම් උඩ බලාගෙන. උඩත් නෑ. අනුදිස්සත් නෑ. හතර දිස්සත් නෑ. එහෙනම් කොහේ බලාගෙනද මේ වළඳන්නේ කියන අන්න ප්‍රශ්නේ තමයි එන්නේ. ඉතින් ඒ විදිහේ ගැටලුවක් ඉදිරිපත් කළා. අන්න උත්සාහ කරන අනුකම්පාවෙන් මේ විදිහේ පණිවිඩයක් ලබා දෙන්න පුළුවන්ද? මේ විදිහ හඳුනා ගැනීමක් කරන්න පුළුවන්ද කියන පොඩි උත්සාහයක් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දරනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයවල් හරි ලස්සන සිදුවීම් මෙන්න මේ කෙනෙක්ට කියලා දින්න යාම තුළින් යම්කිසි විදිහක අනතුරක් අපි ගන්නවා. යම්කිසි විදිහක වෙහෙසක් අපි ගන්නවා. නමුත් ඒක සාසනික ගමනක්. මේ සාසනික ගනුදෙනුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙනුවෙන් පොඩි වෙහෙසක් පීඩාවක් අරගන්න ඒ වගේ ස්වාමීන් වහන්සේලා සූදානම්. අර දානේ වේල වැළඳීම පොඩ්ඩක් ඒ විවිධකේ පොඩ්ඩක් පැත්තක තියලා අන්න අර විදිහේ යම් කිසි හතර බීරි කතාවකට යොමු වෙනවා. යොමු වෙලා මේ තැනැත්තිට මේ වැරදිලා වගේ ආපු කෙනාට පොඩි අනුග්‍රහයක් කරනවා. ඉතින් ওই විදිහ අනුග්‍රහයක් කරන්න ගියාම අනිවාර්ය වෙහෙසයි. ගන්නෙම වැරදි අදහසක්, එන්නෙම වැරදි දිසානතියකින් තමයි. නමුත් ඉතින් අන්න හිතේ තියෙන අදහස පිරිසිදු හින්දා කමක් නැහැ. ඒ වගේ දෙයක් සිද්ධ කරාට කමක් නැහැ. ඒ වගේ වෙහෙසක් අරගත්තට ඒ වැනි වූ වෙහෙසක් නැවත නැවත සමහර විට කෙනෙක්ට මුහුණ දෙන්න වෙනවා. නමුත් අන්න කරන අදහස පිරිසිදු හින්දා ගැටලුවක් නැහැ. මේ විදිහේ ප්‍රතිපදාවකට කෙනෙක් ගන්නකොට, මේ විදිහ කටයුතු කරනකොට අන්නේ යම් කිසි වෙහෙසක් අනිවාර්ය ගැල්පිලා එනවා. මොකද එක එක්කෙනා වැඩ කරන්නේ නොයෙකුත් අදහස් වලින්, නොයෙකුත් යටි අදහස් වලින්. එතකොට අර විදිහේ ගනුදෙනුවක් සමහර විට මේ මොන විදිහේ ගනුදෙනුවක්ද කියන ප්‍රශ්නේ පව මතුවෙන්න පුළුවන්. සමහරවිට මේ විදිහේ අනුග්‍රහයක් කළා තියෙන්නේ වැරදි අදහසකින්, සමහර විට යම් කිසි දෙයක් ලබා ගැනීමේ අදහසින්, එහෙම නැතුව ඇත්තට මේ ධර්මය හොයාගෙන යනවා නොවෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල අර කටයුතු කරන ස්වාමීන් වහන්සේට අනිවාර්ය වෙහෙසක් පීඩාවක් ගැළපිලා එනවා. නමුත් ඒ හාමුදුරුවෝ අර ඉතින් වෙහෙස දරාගෙන මොකද කරන්නේ, අන්න මේ තැනැත්තනුත් මේ විදිහට මේ හිත් නිවා ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරනවා. මේ ප්‍රතිපදාවෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ පිරිසටත් යහපතක් වෙත්වා කියන අදහසින් කටයුතු කරනවා. ඉතින් ඒ වගේ අදහසකින් වෙන්නේ නැති නන්දක හාමුදුරුවොත් ගිහිල්ලා කොහොම හරි අනතුරු අරගෙන මේ අවස්ථාවට යොමු වෙනවා. ඒ පිරිස එක්ක කතා බහකට යොමු වෙනවා. ඉතින් අපි තව සති කිහිපයකට ඉතුරු කරගමු ඒ කතා බහ කොහොමද කියලා. අදට මේ සිදු කරපු ධර්ම දේශනාවත් අන්නර කීවේදී හිත් නිවීමක් සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 සාදු. එහෙමනම් ධර්ම දේශනාව දේශනා කළ අපගේ ධම්මකුසල ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අත උස්සලා උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීමට මම ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතා සබ් කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිංචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු
සුපත්තේ සුපත්තේ. හොඳයි, එහෙනම් හැම දෙනාටම තෙරුවන්
සරණයි. සාදු සාදු
සාදු සාදු සාදු.